ini di Bahawanali Tamante දැනිච්ච පෙනිච්ච දේවල් ටිකක් ඒ ලොකුවට නෙමෙයි මේක මේ තාම හිත පුරුදු කරන පටන් ගත්තානේ කීවර්ඩ් එකක් විතරනේ. ඉතින් ඒක නිසා ඒකෙන් මේ Tamanට පහසුවක් දැනිච්ච පිරිසක් කරගන්න පුළුවන් වෙච්ච කෙනෙක් අමාරුච්ච කෙනෙක් ඉන්නවා. ඉස්සර වෙලා බලමු අමාරුයි. ඒ කුමක් නිසාද අමාරුනේ?
ඉත පොඩ්ඩක් ගියා එහෙන් තමයි යන්නේ. ටිකක් ඉත තුනක් හතර වෙනි හැරේ වල සමහර පහය වලට හිත වෙනතනක ගිහිල්ලා කියලා
ගන්න.
හ්ම්. ඒක අකෝ ගන්නවා.
අනිත් අය පහසු වෙච්චා. අපහසු වෙච්චා. දැන් මෙහෙමත් තියෙනවා මේ භාවනාවට ගිනලා තියෙන හිත් ඔක්කොම මේ පුරුදු වෙච්ච හිත් නෙවෙයි ඔක්කොම නොපුරුදු නොහුරු වෙච්ච පුරුදු කරත් ඒවා වැඩ කරන්නේ නැතුව නිකම් පැවතිච්ච හිත් නෙදීන් දැන් ඕවා ඇවිල්ලා එක විනාඩියෙන් පහෙන් දවසෙන් දෙකින් එහෙම ගොඩ දාන්න බෑ ඒක නිසා දැන් මේ ටෙක්නික් එකක් දුන්නෙන් පස්සේ ටෙක්නික් එක ටික 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 අතට හුරු වෙන්න ඕනේ. අනේ ඒක තමයි ගොඩාක් ඕනන්නේ. දැන් අපි හුස්ම රැල්ල 2 3 ඒ විදිහට තමයි ආධුනිකයෙක් කල්ලානේ. එකපාරක් පැය දෙක භාවනා කරන ඒවා එවුව ගෙරෙන්නේ නැහැ. ඒක අමාරු. වැඩ කරන්නේ නැහැ. පොඩ පොඩ ඕන මේක දිනුවක් හැදෙන්න. හොඳයි එහෙනම් අපි මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවක් තියෙනවා. හැම එක්කිනාටම අපි අවස්ථාව සලසලා දෙනවා මේ ප්‍රශ්න අහන්න ධර්ම ප්‍රශ්න භාවනාවට අදාළ ප්‍රශ්න ඊළඟට අපි සාකච්ඡා කරපු දේවල් යන්යන් කොටස් මේකට ආදාර කරගන්න පුළුවන් ඒවා ඒක නිසා අපි එහෙනම් හැම දිනාටම මේ අවස්ථාව සපයා දෙමු ඉතින් ප්‍රශ්න එහෙම හොඳයි
නේද
මේ ලොකු වැඩසටහනක් ඉතින් මේක මේ හැම එක්කිනාට පිළිහිට වෙන වැඩසටහනක් මේ දලුවත් මහත්තයා මේ බොහොම කැපි වෙලා හදලා තින්නේ අපේ මහත්මයාගේ සෑම දිනාගේම සහයෝගයේ සහසම්බන්ධතාවයේ තිබෙනවා එහෙනම් අපි ඒකෙන් ඵල ප්‍රයෝජන ගනිමු දැන් මේ වෙලාවේ ප්‍රශ්න අහමු හොඳයි
ස්වාමීන් වහන්සේ ආරම්භ ප්‍රශ්න හිරිට අර ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරන්නේ අර සතර කමඨහන් වඩලන්නේ අද අපි භාවනා පටන් ගත්තේ ඒ කියන්නේ බුද්ධාන සතිය අසුභ මරණ මෙත්ත වගේ දා ඒක හැමදාම ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ උනේ අපි අද මේ භාවනා වැඩසටහන පටන් ගන්නකොට සතර කමඨහන් මේ කියන්නේ අපි බුදුගුණ ඊට පස්සේ අසුභය මරණය ඊට පස්සේ මෙත්තා භාවනාව ටික වෙලාවක් කරලායි අපි ආනාපාන සතිය යොමු වුනේ ඒක අපි නිරතුරුව කළ යුතු දෙයක්ද නැත්නම් පුහුණු පුරුදු වෙච්ච කට්ටියට එක්වරම ආනාපාන සතිය භාවනාව කරන්න පුළුවන් කමක් තියෙනවද ඒක ගියට වරදක් නැද්ද කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න ඕනේ සන්නහස්
ඒකෙදි තියෙන්නේ ඒකෙදි තියෙන්නේ මෙහෙමයි දවස ආරම්භ කරනකොට හරි සෙෂන් එකක් ආරම්භ කරනකොට හරි පූර්වකෘතියක් හැටියට ඒක කෙරෙන්නු එහෙම කරලා පටන් ගන්න එක දියුණුවට ගොඩාක් උපකාර වෙනවා. ඒක නොකර කෙලින් භාවනාවට යන තැනක් තියෙනා මෙහෙම. අපි හිතමු නිරන්තරයෙන් සිහිය පවත්වනවා. දැන් උදේ පාන්දර 5ට හරි උදේ පාන්දර 6ට හරි වෙලාවක භාවනා පටන් ගන්නකොට පූර්වාකෘතිය සිද්ධ කරලා භාවනා පටන් ගත්තාට පස්සේ දිගටම අපි හිතමු පැය 2-3 මේ සක්මන් ඊට පස්සේ ආසන භාවනාව කරනකොට ඉතින් ආයෙ නැවත ඒකට එහෙම මේ අවශ්‍ය නැහැ. දිගටම සිහිය පවතිනවනේ. අපි හිතමු නැවත 12න් පස්සේ හරි අවස හරි නැවත පටන් ගන්නවා නම් අලුතින් එතකොට නම් අරක මේ පූර්වකෘතිය කරලා ආරම්භ කරන එක සුදුසුයි. ඒකෙන් කර්ම හතරක් නෙතිනේ අපිට ශ්‍රද්ධාව අවශ්‍යයි, ව්‍යාපාදේ නැතිකම අවශ්‍යයි, පැලීම නැති බව අවශ්‍යයි, වීරිය අවශ්‍යයි. ඒ වීරිය එක මොහොතකින් හරි එක සිතුවිල්ලකින් හරි ඒක වැඩෙන්න තමයි පූර්වකෘතිය කරන්නේ. ඒක නිසා පූර්වකෘතිය ප්‍රයෝජන. හොඳයි.
ඊතරසන්න සීලය කොහොමද උදව් වෙන්නේ?
ඇත්ත වශයෙන්ම සීලය අවශ්‍යයි. සීලය තියෙන්න ඕනේ. අවමෙන් පන්සිල් අපේ තියෙන්න ඕනේ. ඊට වඩා සීලයක් තියෙන්නේ හොඳයි. පංච සීලයවත් හොඳට තියෙන්න ඕනේ. අදිෂ්ඨාන සීලයක්, සමාදාන සීලයක් තියෙන්න ඕනේ. ඒ එතකොට තමයි මේ ඒකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රයෝජනය ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජනේ එතකොටයි තියෙන්නේ. ඒක සමාදාන් වෙච්ච සීලයක් මොන නැන්නේ නෑ. අදිෂ්ඨාන සීලයත් උපකාරයි.
සම්මාස දැන් අපි දැන් උපෝසත ආදි මේ විකාර භෝජන වේරමණී හරි එහෙම සමාදාන් වුණාම ඒක ආරක්ෂා කරගන්න ඕන කොහොමද? සමහරවිට දැන් ඒක හවස පන්සිල් සමාදන් වෙලා ගෙදර යන ගිහිල්ලා වගේ ඉන්න වෙනවා. ඒතර රැයට කන වගේ අවස්ථා තියෙනවනේ. ඒක ගැළපෙනවද නැත්නම් ඒක ආරක්ෂා කරගන්න ඕනේ කොහොමද?
සීලේ රැකෙන්න ඕනන්නේ සමාදන් වෙච්ච වෙලා ඉන්න කාලය තුළයි. අපි විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වුණාන් පස්සේ ඒක රකින්න ඕනේ. ඒක කරනවායි කියන්නේ පුරුදු වෙන්න. දැන් ඒක බල කරන්නේ කවුරුවත්. විකාල භෝජන විකාලයේ බුදුන් ගැනීම. එතකොට කරුණු දෙකක් තියෙනවා තේරුම් ගන්නට. විකාලය කියලා කියන්නේ මොකද්ද? භෝජනය කියලා කියන්නේ මොකද්ද? විකාලය කියලා කියන්නේ මේක ආර්ය සීලයක් නේ. ආර්ය සීලයේ ආර්යයන් වහන්සේලා 12න් පස්සේ ඉරහැරුණාට පස්සේ පහවදා අරුණ උදා වෙන කල්ම ඒ කාලයේ තුල ආහාර පාන ගන්නේ නැහැ. අනාගාමී වහන්සේලා ගන්නෙත් නැහැ. ඒක මේ සමාදාන සීලයක් නෙවෙයි, ඒ කාර්ය සීලයක් ඉබේ ඇති වෙන එක. එතකොට අනාගාමීන් වහන්සේලා සමාදන් වෙන්නේ නැතුව පිහිටි සීලයක් හැටියට, රහතන් වහන්සේලා සමාදන් වෙන්නේ නැතුව පිහිටි සීලයක් හැටියට ගන්නවා. අනිත් අය සමාදන් වෙච්ච සීලයක් හැටියට ඒක කරන්නේ. එතකොට ඉර හැදුනේ වෙලාවේ ඉඳලා පහවදා උදේ ඉර පායන කල නෙවෙයි, ඊට කලින් අරුණ උදා වෙන කලම. කාලය තුල විකාලයයි. ආහාර කියලා ගත්තයින් පස්සේ ඔය බත් මාළු පිණේ, ඒ වගේම බිස්කට් කේක් වගේ දේවල්, පාන් රොටි අරම ස්ටේබල් මේ කියන්නේ අර මොනවාද මේ සොලිඩ් ගතිය තියෙන ඒවා. ඒවා ඊළඟට ආහාර සංඛ්‍යාවට ආහාරම තියෙනවා. දියර වශයෙන් ගන්න ඔය කැඳ වගේ දේවල්, සුප් කැඳ වගේ දේවල් කෑලි තියෙන ඒවා එකක්වත් ගන්න ආහාර සංඛ්‍යාවට තමයි යන්නේ. ඒක තමයි. ඒක ඒ නැතුවනාට සාමාන්‍යයෙන් ශරීරයේ ලයිට් විදිහට, පහසු විදිහට පවත්තන්ට උපකාර වෙන ගොඩාක් බීම જાති ඒවා තියෙනවා.
සාමාන්‍ය සිත්පද අට සීලයන් සමහර අපි මේ හැන්දෑවට ඒක පවරණය කළ gider ගිල්ල කරන එක වැරදි කියන්නේ.
පවරණය කරලා පවරණය කරායින් පස්සේ ඒකේ ආහාර ගත්තාට පස්සේ වරදක් කියන්න බෑ. යා ඒ සීලේ නෑනේ. ඒකින්ද එතන දෝෂයක් කියන්න බෑ. හැබැයි ඉතින් මේ ඒකේ ආනිසංසම් හම්බෙන්නේ වරුවටයි. සීලේ දවසක් වැඩ කරාන් පස්සේ දවසකට පඩිය හම් වෙනවා. වරුවක් වැඩ කරාන් පස්සේ වරුවට පඩිය හම්
වෙනවා. ඒකට සම්බන්ධ ඒතොර දැන් විකාල භෝජන කියන්නේ සමාදන් වෙන්නේ. ඒතොර ඒක හවස පන්සිල් අරගෙන ඒක කරනකොට මෙතන ඒක
තවරුව. එතකොට විකාලේ රැකලා තියෙන්නේ 12න් පස්සේ අපි තුම 4ට 5ට මේ අපි 6ට ගියයි කියලා. 6ට උටේ විකාල භෝජන ශික්ෂාපදේ තියෙන්නේ ඒ හය දවල් 12 ඉඳලා හැන්දෑව 6 වෙනකල් විකාලේ විතර යා
ඒක හරිද සංඥාසිත එහෙම
මේ තර්කානුකූලව හරි ප්‍රායෝගිකව ශක්තිමත් නැහැ සීලේ කැඩෙන්න දෙයක් නැහැ හැබැයි අදිෂ්ඨාන ශක්තිය හයිය නැහැ ඒ අනිත් ඉඳලා නැහනේ පහෝදාය දින කාලයක් දැන් ආර්ය උපෝසථය ගැන කියන්නේ මෙහෙමයි උපෝසත සීලය කියනවා විසාක විසාක උපෝසතේ එතකොට ඔය මේ උපෝසතය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දේශනා කරනවා දවසයි දවසයි රාත්‍රියයි දැන් ඉස්සර සමාදන් වෙනකොට ඉමංච දිවසං ඉමංච රත්ති උපෝසතං උපවාසාමි කියලා සමාදන් වෙනවා. ඔක සූත්‍ර දේශනාවේ තියෙන එහෙමයි. අංගුත්තර නිකායේ තියෙන අටකිනී පාත. එතකොට මේ දැන් එහෙම සමාදන් වෙන්නේ නැහැ. මේ දැන් උපෝසත සීලය කියලා සමාදන් වෙනවා. බලන්න ඉමංච දිවසං ඉමංච රත්තිං කියලා කිව්වන් පස්සේ මේ දවල් කාලයයි මේ රාත්‍රී කාලයයි දෙකම මම සමාදන් වෙනවා කියලා තමයි සමාදන් අපිට ශක්ති සම්පන්න වෙන්න හැකියාව තියෙන්න ඕනේ අපිට ඒක 24 පයක් ගත කරලා. එතකොට තමයි මේ හොඳට බලේ ශක්තිය තියෙන්නේ. අපිට excuses හදා ගන්න පුළුවන් ඕන තරම්. ඔය මේ මෙහෙමයි බෙහෙත් ගන්නවා ආයේ මෙහෙමයි අමාරුයි. හැබැයි ලෙඩක් තියෙනවා නැත්නම් ඒ වගේ අය යම් කිසි දෙයකින් මෙහෙ බෙහෙතක් එලා ගත්තම නැත්නම් පස්සේ අමාරු වෙනවා නම් කලන්ත දාලා වැටෙනවා. එහෙමනම් ඉතින් ඒක අංගණ්ඩ වෙනවා. එහෙම නැත්තම් ශක්තිය තියෙනවා. අපිට එතකොට තමයි හැකියාව හයිය තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව් විදිහට ඒ කියන්නේ එක වේලයිද ස්වාමීන් වහන්සේ එතනදි කියන්නේ මේ දිවා රාත්‍රී කියලා ගන්නකොට එක වේලක් ගැනද එතන සඳහන් වෙන්නේ
ස්වාමීන්. අහ එතකොටෙම මේ එක වේලක් තමයි ඉස්ස ආර්යයන් වහන්සේලා ඉස්සර එක වේල තමයි වළඳලා තියෙන්නේ. දවසකට එක වේල. තවත් වෙලාවක අදහසක් තියෙනවා මේ උදේ උදේ කොච්චර ගත්තත් එක වේලට යන්නේ කියලා. ඒක නිකන් කතාවක් තමයි. හැබැයි ඉස්සර ආර්යයන් වහන්සේලා උදේ පාන්දරට ඇවිල්ලා මේ දානි දෙන්න කවුරුවත් ඉඳලා නැහැ. ඔය කැඳපත් මාළු ආදි දේවල් හදලා දෙන්න ආරණ්‍ය සේනාසන වල කැලෑවල මිනිස්සු හිටියෙත් නැහැ. ඉස්සර තිබිච්ච ස්වභාවය තමයි උදේට හැම කොහේ හිටියත් ගමට එන්න ඕනේ. එතකොට ගමට ආවන් පස්සේ ඒ දානි දෙන තැනක් කොහරි ගෙදරක් දොරක් තිබුණොත් එතනදී තමයි යමක් හම්බ වෙන්නේ. ස්වාමීන් වහන්සේලා ඉතින් උදේ පාන්දර කැලෙන් ගමට ඇවිල්ලා ඊට පස්සේ පිණ්ඩපාතේ කරගෙන යන පිණ්ඩපාතේ කරනවා. ඒ පිණ්ඩපාතේ කරගෙන ඉතින් උන්වහන්සේලා ගිහිල්ලා වළඳනවා බොහෝ දුරට එක වෙලා. ඒ අතරතුර වරින් වර මේ ওই අතර වාරයේදී පොඩි පොඩි දේවල් ලැබිලා තියෙනවා. ආක්කලාවක් ඊළඟ කැඳ ටිකක් ඔය වගේ දේවලුත් වරින් වර සමහර ස්වාමීන් වහන්සේලාට හම්බ වෙලා තියෙනවා. පොඩි දෙයක් උදේට. නැත්තම් අර විදිහට මේ හොඳ ආහාර වේලා 1යි 12යි 20කට. ඊට පස්සේ මොකක්වත් නැහැ. හැබැයි මුල් කාලේ මෙහෙම එකක් වෙලා තියෙනවා. මුල් කාලේ ඒක කීටාගිරි සූත්‍රයේ තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා මුල් කාලේ මේ හැන්දෑවට පිණ්ඩපාතේ වැල්ලා තියෙනවා. හැන්දෑ 5-6 වෙනකොට කියලා තියෙන මිනිස්සු දීලා තියෙනවා. ඒක ඒ තරම්ම ලොකු දෙයක් හිත සලකලා නැහැ. ශික්ෂාපදේ එතකොට පණවලක් නැහැ. ඊට පස්සේ මිනිස්සු බය වෙලා තියෙනවා. මේ හැන්දෑවට ඔය අඳුර වැටියගෙන එනකොට ඉතින් හාමුදුරුවෝ මේ සිවුරු මේ ගුරු පාටයිනේ. ඉතින් මේවා පෙරවගෙන ගිහිල්ලා අර ගෙවල් අස්සේ ගෙවල් අයිනේ වාල් මේ හිටගෙන ඉන්නකොට කතා කරන්න තහනන්නේ. එතකොට මිනිස්සු එලිට ආපහුයි දැකලා බය වෙලා කෑ ගහලා එහෙම වෙලා අවස්ථා තියෙනවා. ඊට පස්සේ සමහරලාට මිනිස්සුන්ට මේ හැන්දෑ වෙනකොට ඉතින් ඔය ඔය අරම ආහාර වර්ග හොදපු හාල් හොදපු අතුර එහෙම එළියට සික්කනට ආහුඳුරන්ගේ ඇඟට විසික් කරලා තියෙන වැදිරලා තියෙනවා. ඉතින් ඔය කරුණු කාරණා සහ මිනිසුන්ටත් අමාරුයි. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ආර්යයන් වහන්සේලාගේ සීරේ උන්වහන්සේ විකාල භෝජනේ කියන එක පැනෙව්වා. කරුණු කීපයක් සලකලා. ඒ කියන්නේ ආහාර වැඩි වුණාන් පස්සේ මේ ශරීරේ ධරත වෙනවා. එතකොට ආහාරජ රූප වැඩි වෙනවා. ආහාරජ රූප වැඩි වුණාන් පස්සේ චිත්තජ රූප හදාගන්න චිත්තජ රූප මේ භාවනාමය චිත්තජ රූප හදාගන්න එකට අමාරුවක් වෙනවා. ඉතින් ආහාර අවශ්‍යයි ජීවිතේන්ද්‍රිය නිරෝගීව පවත්වාගෙන යන්න. භාවනාවට ටිකක් බාධායි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ එක වේල අනුමත කළේ. ඒක තියෙනවා සූත්‍ර දේශනා මජ්ක්‍ධිම නිකායේ. ඇයි බුදුරජාණන් වහන්සේ එක වේලක් වළඳන්නේ? ඒක නිකම්ම කරපියක් නෙවෙයි. හොඳට පරීක්ෂා කරලා බලලා තමයි බුදුරජාණන් වහන්සේ කළේ. නීවරණ ධර්ම
සන්නස ඒ වාසිරේ ප්‍රශ්නේ යෝනා මේ ප්‍රශ්නේ කිතියෙන් නැවතත් කියන්න පුළන්ද මේ මේ
ආ මේ ඇහෙන්නේ නේ හොඳයි. එතකොට මේ මහත්තයා අහන ප්‍රශ්නේ තමයි සීලයයි නීවරණ ධර්මය අතර තියෙන සම්බන්ධය. නීවරණ ධර්ම පහයිනේ තියෙන්නේ. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, විචිකිච්ඡා නීවරණය, මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය. මේ නීවරණ ධර්ම පහ මානසික කෙලෙස් ධර්ම පහක්. එතකොට සීලයට සම්බන්ධ වෙන්නේ මේක. මේක විශේෂයෙන්ම මානසික නිසා මානසර සම්බන්ධයි. මේ කෙලෙස් වල තියෙනවා මෙහෙම ගතියක්. කෙලෙස් වැඩිපුර හිතේ ඉන්නකොට ඒ හිතේ ඉඳලා මේ ඒ කෙලෙස් කයමුයි වචනේනුයි එළියට පයින්ට බලන. හිත කෙලෙස් වල අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනෙන් ඒ අවස්ථා තුන තමයි අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, විතිකම අවස්ථාව. කෙලෙස් ඇතුළත නිදාගෙන අනුසය හැටියට තියෙන අවස්ථාව, හිතට කෙලෙස් මතුවෙලා හිතට ආපු අවස්ථාව, ඒක සැරවෙලා හිතෙන් එළියට පයින්නවා කය හරහා හරි වචනේ හරහා. ඒකට කියන වීතිකම අවස්ථාව කියලා. සීලේ තියෙන්නේ වීතිකම අවස්ථාව පාලනය කරන්න. ඒක නිසා තමයි පානාතිපාත, අදින්නා දාන, කාමසුමිච්ඡාචාර, මුසාවාදා ඒ විදිහට සමාදන් වෙන්නේ වීතිකම අවස්ථාව පාලනය කරන්න. දැන් කෙලෙස් හිතට ආවට සීලේ කැඩෙන්නේ නැත්නම් ඒකේ සීලෙන් හානියක් නැහැ. සීලේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් වැඩිපුර ඉන්න දුන්නොත් එහෙම කැඩෙන්න පුළුවන් සීලය. ඒක නිසා වීතිකම අවස්ථාව පාලනය කරගන්නවා සීලයෙන්. හැබැයි කෙලෙස් උඩට එනවා. ඇවිල්ලා තියෙනවා. එතකොට හිතට කරදරයි. හිතට විවේකයක් නැහැ. චිත්ත විවේකයේ කියලා කියන්නේ ඔය පස් දෙනා නැති තැන. දැන් අපි කියනෝනේ චිත්ත විවේකයේ කියලා. චිත්ත විවේකයේ කියලා කියන්නේ ඔය කෙලෙස් ධර්මයන් එන්ට නොදී හිතට විවේකයක් දෙන තැන. ඒක නිසා මේ නීවරණ ධර්ම විශේෂයෙන්ම මානසිකයි බලපාන්නේ සමාධියට පරිපන්තක ධර්මයක්. ඒ කියන්නේ විරුද්ධ ධර්මයක්. ඒක වැඩි වුණායින් පස්සේ, හින්ද දුන්නායින් පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සීලී කැඩෙන තත්ත්වයටපත් වෙන්න පුළුවන් වීතික්කමනේ වෙලා. මම හිතනවා මේක තේරෙන්න ඇත කියලා. හොඳයි.
පංච නීවරණ නැති වුණම සත්ත්ව ගොජංග
අනිවාර්යයෙන්ම සත්ත බෝධ්‍යාංග ධර්මයන් මතුවෙන්ට නම් අනිවාර්යයෙන්ම පංච නීවරණ ධර්මයන් නැති වෙන්නම ඕනේ. යට යන්නම ඕනේ. එතකොට ධර්මතා දෙකක් කුසලුත් අකුසලුත් දෙකම එක වෙලාවට ඉන්නේ නැහැ. කවදාකවත් කළුයි සුදුයි එකට තියෙන්නේ නැහැ. ආලෝකයයි අඳුරයි දෙක කවදාකවත් එතරටි එකට තියෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. ඒක ලෝකයේ වෙන්නේ නැති දෙයක්. එතකොට මේ නීවරණ ධර්මයි බොජ්ජංග ධර්මයි කවදාකවත් එකට පහළ වෙන්නේ නැහැ. නීවරණ ධර්ම යට යන්න ඕනේ බොජ්ජංග පහළ වෙන්නේ. එහෙම නැත්නම් බොජ්ජංග නැති වෙලාවක තමයි නීවරණ ධර්ම මතුවලා ක්‍රියාත්මක වෙන්නේ.
සම්මාදිට්ඨිය
නැතුව බුද්ධ ධර්ම වැඩෙන්නේ නෑ නේද? එහෙම තියෙනවා. දැන් මෙහෙමයි තියෙන්නේ දැන් එකකට මුල් තැන දීලා වැඩ කරන අවස්ථා තියෙනවා. හැබැයි එකක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ඒවා අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමු ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය වඩනවායි කියලා. සම්මාදිට්ඨිය වඩනකොට සම්මාදිට්ඨියට අනුකූලව සහ ඒ ගානට අර සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, ඊළඟට වීරිය සම්බොජ්ජංගය ඒවා ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමු සති සම්බොජ්ජංගය වඩනවායි කියලා. සති සම්බොජ්ජංගය වඩනකොට ඒ මට්ටමට සම්මාදිට්ඨිය, ඊට පස්සේ සංකල්පේ, වාචා කම්මන්ත ආදී දේවල් ඒත් වැඩෙනවා. මෙහෙම හිතන්නේ කොහොමද දැන් සති සම්බුද්ධංගේ වඩනවා. සති සම්බුද්ධංගය කියන එක වඩන්න අපිට මේ ඒක හොඳයි කියලා තේරෙන්න එපායි. සතිය හොඳයි. ඔක නිකන් වැඩින්නේ නැහනේ. සිහිය කියන එක, නුවණ කියන එක, සතිය කියන එක හොඳයි. ඒක ආර්යයන් වහන්සේලා වැඩූ දෙයක්. ඒක මං වඩා ගන්න ඕනේ කියලා ඒක පිළිබඳව හිතනවා. ඒ හිතනකොට ඒකේ තියෙන්නේ සම්මා දිට්ඨියයි සම්මා සංකල්පයයි දෙක සිහියට අනුකූලව. ඒක නිසා එතන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒක වඩන්න යනකොට සිහිය වඩන්න උත්සාහ දරනකොට සම්මා වීර්ය සම්මා වායාමයේ ඒ ධර්මතාවයක් තියෙනවා. ඒක නිසා ඒ කරුණ වලට අනුකූලව ළඟින් සහ දුරින් ඒ කරුණ ටික වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් තියෙනවා.
ස්වාමීන් වහන්සේ එතන සම්මා දිට්ඨිය කියලා එතන කතා කරේ ඇත්තම ලෞකික සම්මා දිට්ඨියකින් උනත් භාවනා කරනකොට ඒ බොජ්ජංග ධර්ම වැඩිමක් වෙනවා ස්වාමීන්.
නිවන් ප්‍රාර්ථනා කරන, නිවන් අවබෝධ කරගන්න කරන හැම දෙයකම ඔය ධර්මතාව වැඩෙනවා.
නැවතත් අපි ප්‍රශ්නේ අහුවොත් මොකද ප්‍රශ්නේ?
ඔව් දැන් අපි දැන් කතා කරන සම්මා දිට්ඨිය වඩනකොට බොජ්ජංග ධර්ම වැඩනවායි කියලා එතනදී ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරේ එතන සම්මා දිට්ඨිය කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය වඩන මොහොතේ ඒ බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන එක.
ලෞකික සම්මා දිට්ඨිය කියලා අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඔක්කොම ආර්ය මාර්ගයේ මෙහා පැත්තේ ඔක්කොම කතා කරන ඒවා ලෞකික හිත්වල වැඩ කරන දේවල්. ඒක නිසා මාර්ගඵල මාර්ග අවස්ථාවට පත් වෙන්න කලින් ඔක්කොම ටික අපේ ලෞකික හිතක වැඩ කරන්නා වූ දේවල් සම්මාදිට්ඨියයි. ඒකේ තියෙනවා විදර්ශනා ඥානවලට අනුකූලවත් සම්මාදිට්ඨියේ තරවීම, අඩුවීම, සැහැල්ලුවීම කතා කරනවා. අපිට හැම එක්කිනාටම කම්මසගත සම්මාදිට්ඨිය තියෙනවා. කම්මසගත සම්මාදිට්ඨියෙන් යුක්ත වෙච්ච පිරිසක් තමයි මේ. ඒ වගේම තමයි මේ ආර්ය සම්මාදිට්ඨියට පත් වෙන්න මේ මූලික සම්මාදිට්ඨිය අවශ්‍යයි. ආර්ය සම්මාදිට්ඨියෙත් මාර්ග අවස්ථාවේ තමයි ඒක පරිපූර්ණ බවට පත් වෙන්නේ. ඒ නිසා මුලින් ඒ ගතිය තියෙනවා. අපි නිවන් ප්‍රාර්ථනාක නිවන් අවබෝධ කරගන්න හිතාගෙන කරන සෑම කටයුත්තකම ඔය සම්මාදිට්ඨි ගතිය තියෙනවා. එතකොට මේ ඒකේ ප්‍රශ්නේ තමයි සම්මාදිට්ඨිය නැතුව ආනාපාන සති භාවනාව
හරියට කරන්නේ හරිය දිට්ඨිය අපිට නැත්නම් අපි ආනාපාන සති භාවනාව කරලා ප්‍රතිඵලයක් නැහැ
කියලා. ඔව් සම්මාදිට්ඨිය ආනාපාන සති භාවනාවට තියෙන්න ඕනේ. ඇත්තටම සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. සම්මාදිට්ඨිය කියන එක මේ තියෙන්නේ ඒකේ සම්මාදිට්ඨිය දැන් මෙහෙම හිතන්න බලන්න දැන් ආනාපාන සතිය වඩනකොට ආනාපාන සතිය යනු කුමක්දයි කියලා තේරෙන්න ඕනේ ඒක වැඩි මේ ආනසෙන් දැනගන්න ඕනේ ඒක වඩන විදිය දැනගන්න ඕනේ නේද ඒ හැම එකම යම් ඒකින් ඇති වෙන ප්‍රයෝජනෙ දැනගන්න ඕනේ ඒවත් ඇත්තපස්සෙම සම්මාදිට්ඨිට අංග මූලික වෙච්ච කරුණු කාරණා තමයි ඒක ඊට පස්සේ මූලික වශයෙන් කරන වැඩේ හොඳයි කියලා දැනගන්න යම්කිසි හොඳ යහපත් දැකීමක් තියෙන්න ඕනේ. ඒක වඩාගෙන යනකොට තමයි ඒක තව තව වැඩි වෙලා ඉස්සරහට සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඒක දිහා ගන්න ඕනේ නේ. සම්මාදිට්ඨිය සම්පූර්ණම පරිපූර්ණ සම්මාදිට්ඨියක් තිබුණු කල ආර්ය සම්මාදිට්ඨියේ තියෙනවා නම් ඉහළම තලයේ ආය මේ ආනාපාන සති භාවනා කරන්න අවශ්‍ය නැහැ.
ස්වාමීන් වහන්සේ එතන මේ ප්‍රශ්නේ මට මතක හැටියට අපි දැනගෙන තියෙන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පුතක් ඥාන කියලා තුනක්.
ඔව්.
ඉතින් එතෙන්දි පැහැදිලි කරන්නේ අපි හැමෝම එකපාරම ආනාපාන සතියට හෝ වෙනත් භාවනාවකට යොමු වෙනවා කියනකොට අපි අර සත්‍ය ඥාන කියන කොටස ඉක්මවා ගිහිල්ලා කෘත්‍ය කරන්න පටන් ගන්නවා කියලා අදහසින් තමයි මම හිතන්නේ ඒක මම හුඟක් වෙලාවට අහලා තියෙන නිසා. ඉතින් අපි සත්‍ය ඥානේ නැතුව කෘත්‍ය කරන්න පටන් ගන්නවා. ඉතින් එතන තමයි පැහැදිලි කර ගැනීම සිද්ධ වෙන්නේ. සිද්ධ යුත්තේ කියලා හිතනවා.
ඒකෙදි කියන්නේ මෙහෙමයි. දැන් අපිට මේ යම්කිසි ප්‍රසාදනීය ගතියක් තියෙන්න ඕනේ අපි කරන්නා වූ භාවනාව පිළිබඳව. අපි කරන්නා කරන්න යන වැඩේ පිළිබඳව. අපි හිතමු සීලේ සම්බන්ධයෙන් පිළිබඳව. භාවනාවක් සම්බන්ධයෙන් පිළිබඳව. විපස්සනා සම්බන්ධයෙන් අපිට තියෙන්න ඕන යම්කිසි පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ කරන්නා වූ වැඩේ පිළිබඳව ප්‍රතිඵල දැනගෙන තියෙන්න ඕනේ. හැබැයි එක්තරා මට්ටමකට අපිට ඒක තියෙනවා. ඒක නැත්තම් එහෙම හිත රිජෙක් කරනවා මේ වැඩේ. ඒ කියන්නේ හිතට ආස්වාදයක් කරන්න ඕනේ කමක් එහෙම ඇති වෙන්නේ නැහෙනි. එතකොට ඒ ප්‍රසාදය තිබුණෙන් පස්සේ කරගෙන යනකොට නැති වෙච්ච ඒ පටන් ගන්න අවස්ථාවේදී නැති වෙච්ච අඩු මට්ටමකින් තිබිච්ච සම්මා දිට්ඨියයි අනිත් මානසික ධර්ම සමූහයයි ඥාන ශක්තියන් ඔක්කොම ටික ඒ භාවනා කිරීම ක්‍රමයේ තුල මතුවෙලා එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඒ සම්මා දිට්ඨියට කියන නම වෙනස් වෙනවා යන තැනේ හැටියට. සම්මා දිට්ඨිය කියන එක ට වචන තියෙනවා. සම්මා දිට්ඨියට කියන අනිත් වචන මොකක්ද? සම්මා දිට්ඨිය හැටියට පාවිච්චි කරන්න පුළුවන් අනිත් වචන මොකක්ද? එකක් තමයි ධම්මවිචේ සම්බොජ්ජං. සම්මා දිට්ඨිය ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, මේවා සහ අමෝහය අනිත් එක, විඥාන, විපස්සනා ඥාන, මේ හැම එකක්ම ඥානයට කියන නම, ප්‍රඥාවට කියන නම. ඒ ප්‍රඥාවේ තල තියෙනවා, ප්‍රඥාවේ තියෙනවා අවස්ථා තියෙනවා. අපි ඔය සම්මාදිට්ඨිය හැටියට සාමාන්‍යයෙන් කතා කරන්නේ හරිම මේ පටන් ගන්නකොට යන සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ ඉතාමත්ම අඩු අවස්ථාවකදී, ලා අවස්ථාවකදී. ඒක ඒ පොඩි අවස්ථාව දී පටන් ගත්තාන් පස්සේ ඒ වැඩි කරගෙන යනකොට ඒක ඥාන ස්වરૂපයෙන් සම්මාදිට්ඨිය වැඩි වෙනවා. ඊට පස්සේ උපරිමයට ගියාන් පස්සේ ඒ සම්මාදිට්ඨිය කියන මාර්ග අවස්ථාවද කියලා. මාර්ග ඥානය කියලා කියන්නේ සම්මාදිට්ඨියනේ. ඉතින් මාර්ග සම්මාදිට්ඨිය කියන එක මාර්ග ප්‍රඥාව ඇති වෙන්න කලින් විදර් සංඛාරුපේක්ඛා ඥානය හැටියට, ඊට පස්සේ අනුලෝම ගෝත්‍රපීතිය හැපස්සේ යනවා. සංඛාරුපේක්ඛා ඥානය හැටියට, ඊට පස්සේ පටිසංඛාන ඥානය හැටියට, ඊට කලින් නිබ්බිදා ඥානය හැටියට, ඊට කලින් බයිතුපට්ඨාන ආදීනව ඥානය හැටියට, ඊට කලින් ඇති වෙනවා මේ සම්මර්සන ඥාන, උද්‍යප්පේ ඥාන, භංග ඥාන හැටියට නේද? ඊට පස්සේ ඊට කලින් ඇති වෙනවා නාම රූප ධර්මයන්ගේ කොටස් කර ගැනීමේ හිනුවන පහළ වෙනවා. ඒ එතෙන්ද ඉඳී සරුවෙලා මේ වැඩි කරන්න ඕනේ, මේක හොඳ දෙයක් කියලා හිතක් පහළ වෙනවා. ඒක නිසා එකම පොඩි පැලෑටි අවස්ථාවක තියෙන මේ ඥානයක්, ප්‍රඥාවක්, දැනුමක් තමයි ඔය විදර්ශනා ඥාන හරහා වැඩි ඉගෙන අවසානයේදී මාර්ග ඥානෙ දක්වාම ගමන් කරන්නේ. ඉතින් ඔය අවස්ථාවේදී යන් යන් තැන්වලට ඒකේ තියෙන ඒ වෙලාවට කරන වැඩේ කෘත්‍ය හැටියට මේ පොඩි පොඩි නම් තියලා තියෙනවා. ඉතින් දවසක් මෙහෙම එක්කත් කියන්න ඕනේ, මේ ඔක ස්වාමීන් වහන්සේලා අතර සංවාදයක් ගියා. අපේ ආරණ්‍ය සේනාසනවල ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා. ඉතින් ওই සූත්‍ර දේශනාවල දක්වනවා මෙහෙම නියම සම්මාදිට්ඨිය හැටියට සලකන්නේ සත්‍ය සම්මාද. සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඥානෙ. ඉතින් මේ එක ස්වාමීන් වහන්සේලා ස්වාමින්වහන්සේ නමක් මුල්ලා ප්‍රකාශනයක් කළා අපිට සම්මාදිට්ඨිය නැත කියලා. සම්මාදිට්ඨිය නැහැ කියලා. එතනදී මේ මමත් ඇතුළුව කිව්වා ස්වාමින්වහන්සේට, නෑ අපිට සම්මාදිට්ඨිය තියෙනවා කියලා. සම්මාදිට්ඨිය අපිට තියෙනවා. තව ස්වාමින්වහන්සේට කිව්වා සම්මාදිට්ඨිය නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කරුණු කාරණා දැක්වා සම්මාදිට්ඨිය නැති වෙන්න හේතු. අපිට සම්මාදිට්ඨිය නැත්තම්, අපිට සම්මාදිට්චිය තියෙනවා නම් අපි මේ වෙලාවට ධර්මාභෝධය කරගෙන සම්මාදිට්ඨිය නැහැ අපිට කියලා. ඉතින් මම කිව්වා සම්මාදිට්ඨිය නේ අපිට තියෙනවා. දැන් සම්මාදිට්ඨිය තියෙන හින්දා තමයි අපිට දැනට තියෙන දෘෂ්ටි හැටියට අපි කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි යහපත් ධර්මයක් හැටියට ප්‍රතිවේක්ෂා මට්ටමින් අපි බාර අරන් තියෙනවා. ඒක නිසා ගිහි ජීවිතයේ අතහැරලා දාලා පැවිදිලා තිබෙනවා. ඒක නිසා අපිට සම්මාදිට්ඨිය තියෙනවා කියලා, ඒ මට්ටමින් තියෙනවායි කියලා මේ මම කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ තව කිව්වා ඒක නියම සම්මාදිට්ඨිය නෙමෙයි කියලා. ඉතින් නියම සම්මාදිට්ඨිය නැත්තම් අනියම් එක තියෙනවනේ නේද? නියම නැත්තම් අනියම් සම්මාදිට්ඨිය. මං කිව්වා නියම එක නැති තාක්කල් අනියම් එකකින් වැඩ කරනව නැත්තම් අපිට සම්මාදිට්ඨිය නැත්තම් එහෙම කවදාකවත් කුසල ධර්මයක් සිද්ධ කරන්න පෙළඹෙන්නේ නැහැ. කුසල ධර්මයක් සිද්ධ කරන්න සම්මාදිට්ඨිය නැතුව වැඩි කරන්න බෑ. ඒක නිසා අවමෙන් තියෙන්න ඕනේ කම්මසගත සම්මාදිට්ඨිය හරි තියෙන්න ඕනේ. කර්මයේ කර්මඵලය දැනගන්න විශ්වාසය කරන්නා වූ සම්මාදිට්ඨි මට්ටමට තියෙන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම නිකන් ඔහේ නිකන් ඉබේ උඩින් පල්ලෙන් කරන වැඩ තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ සම්මාදිට්ඨිය අපිට තියෙනවා. ඒක මෝරපු නැති එක තමයි සත්‍ය සම්මාදිට්ඨිය. ගැට ගැහෙනකල් ඒක මතු වෙනකල් අපි මේ පළවෙනි එකෙන් කරට් උන. සම්මාදිට්ඨිය තියෙනවා. සත්‍ය සම්මාදිට්ඨිය, කම්මසගත සම්මාදිට්ඨිය දෙකම තියෙනවා. ඒකේ අපි පටන් ගන්න වැඩේ කම්මසගත සම්මාදිට්ඨිය. ඒකට ඒක හොඳයි කියලා, ඒක යහපත් දෙයක් කියලා අපි යංකජි මට්ටමකට තේරුම් අරගෙන තමයි කරන්නේ. හැබැයි ඒක ලොකු එකක් නෙවෙයි. නමුත් වැඩේ පළවෙනි අඩිය පියවර තියාගන්න ඒක ඇති. එහෙම නැත්තම් මේ යන්න බෑ. හිතේ විශ්වාසයක් නැහැ. දැන් අපි මේ අපි ඇයි අද ඇවිල්ලා ඉන්නේ? මේ භාවනා හොඳයි, රිට්‍රීට් හොඳයි, බණහසන් ටෝන සාකච්ඡා කරන්න ඕනේ, ඒක හරි හොඳයි කියලා. ඒක හොඳයි කියලා අපේ හිතේ යහපත් ධර්මයක් හැටියට බාර අරගෙන පිළි අරගෙන තියෙන ඒ දැකීම නිසා තමයි ඉන්නේ. එහෙම නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා වූ ඒක නෙමෙයි. නමුත් ඒකට යොමු කරන්නා වූ පාර පෙන්නන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය වැඩෙන්න ඕනේ.
සවනස එතකොට චත්තාරික සූත්‍රයේ හිම ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් දෙපැත්තක් පෙන්නුම් කර දෙනවානේ. එතකොට කම්මත්තකත සම්මාදිට්ඨිය කියලා එක අයිතිවන්නේ
ලෞකික
සම්මාදිට්ඨිය.
ආරම්භයකට අපිට තියෙන්න ඕනේ.
සවනස එතකොට තවත් තැනක අපි අහලා තියෙනවා මේ සම්මාදිට්ඨිය කියන්නේම ආයතන පිළිබඳව දැනගැනීමයි කියලා. ඒක තමයි මොකද ප්‍රශ්නේ. ආයතන පිළිබඳව දැනගැනීමයි කියලා කතාව අපි ගෞතම සාරණාසි කෙනෙක් ඉස්මතුකල පෙන්නවා. ඒ කතා ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සම්බන්ධ පැත්ත කියලා හිතුවත් මෙවලදීද එසේ නොවේද?
ඒක මෙහෙමයි තියෙන්නේ. ආයතන විතරක් නෙවෙයි. සම්මාදිට්ඨි සූත්‍රයේ සහ බොහෝ තැන්වල තියෙන්නේ සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට මේ යම්කිසි කෙනෙක් අවිද්‍යාව දැනගන්නවා. අවිද්‍යාව දැනගන්නවා. අවිද්‍යාව පිළිබඳ පරිපූර්ණ දැනීමක් ඇති වෙන ස්වභාවයක් නිරෝධය කරන විදිහක් ඒකේ මාර්ගයක් දැනගන්න එතන සම්මාදිට්ඨිය තියෙනවා අවිද්‍යාවට අනුකූල. යම්කිසි කෙනෙක් දැනගන්නවා අවිද්‍යාව තැරලා දාලා සංස්කාර පිළිබඳව දැනගන්නවා සංස්කාර කාරණේ දැන ගැනීම අතර එයාට තියෙනවා සම්මාදිට්ඨිය. ඊළඟට විඥාණය සම්බන්ධයෙන් ඇති වෙන විදිය විඥාන සමුදය විඥාන යන කුමක්ද විඥාන සමුදය විඥාන නිරෝධේ විඥාන නිරෝධගාමී ප්‍රතිපදා දන්නවා එතන තියෙනවා විඥාණය සම්බන්ධයෙන් විඥාන දැන ගැනීම හරහා ඇතිවෙනා වූ සම්මාදිට්ඨිය. එතකොට ඒ යම්කිසි කෙනෙක් කියනවා නම් ආයතන සම්බන්ධයෙන් කියලා එතන ආයතනත් ගැලපෙනවා සම්මාදිට්ඨිය ආයතනය යන කුමක්ද ආයතන ඇති වෙන තාලේ ආයතනේ නැති කරන නිරෝධය ගතිය නිරෝධගාමී ප්‍රතිපදාවට අනුකූලව එතන ආයතන හැටියට තියෙනවා සම්මාදිට්ඨිය. ඒ විතරක් නෙමෙයි ආයතන වලින් නවතින්නේ නැහැ. පස්සේට තියෙනවා වේදනාවට තියෙනවා තණ්හාවට ඒක නිසා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ හැම එකේම සම්මාදිට්ඨිය වැඩ කරනවා. දැන් සාරියුත් හාමුදුරුවෝ එහෙම දේශනා කරානේ නේද? සාරියුත් හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ එහෙම තමයි. ඒක කාරණේ දැන් ඒකේ මුළු ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්ම මේ හැම එකේම මොන පැත්තට ගිහිල්ලා බැලුවත් ඒ කරුණ පේනවා නම් දැනෙනවා නම් සම්මාදිටිය.
යන්තුවත් ඒක දැසක ඔබතුමත් සමග කතා වගේ මම මතු කරගන්නවා ස්පර්ශය කියලාද මම කිව්වේ ආයතන නෙමෙයි මම කියන්නේ
ඔව් දැන් මේ
ස්පර්ශය වෙන්නේ නැති
කිව්වේ සම්මාදිට්ඨිය තමා තුළ නැති බව දැන ගැනීමත් එක්තරා සම්මාදිට්ඨියක් නේද කියලා මේ මහත්තයා අහනවා හැබැයි මේ ඒකෙත් එක්තරා විදියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒක තැනක දේශනා කරනවා නේද ඔය වචන වලින් නැතුව වෙන වචනයකින් ඔය කාරණේ කියනවා බුදුරජාණන් වහන්සේ මොකද කොහොමද කියන්නේ තියෙන ධම්මපදයේ ගාතාවක් තියෙනවා
මෝඩේ පඬිතේ කියලා. ඔව්. දන්නේ නැති දේ දන්නේ කෙනෙක් කියන්නේ යම් සිය දන්නේ නැත්නම්
යෝ බාලෝ මාඤ්‍යති බාල්‍යම් පඬිතෝ වාපි තේනසෝ කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් තමන් බාලයි තමන් වැරදි තමන් නුවණ නැතේ කියලා යම් කිසි කෙනෙක් තමන්ගේ බාල ගතිය නුවණ මද ගතිය තේ යෝ බාලෝ මාඤ්‍යති බාල්‍යං පඬිතෝ වාපි තේනසෝ. ඒ කියන්නේ එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කාරණේ නෙවෙයි. ඒ තමන් බාලයි කියලා දැනගන්න කාරණය හරහා එයා ඒ මට්ටමට පඬිතේ කියලා කියනවා. ඔය මහත්යක් කියපු කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒ කාරණේට අනුකූල තමයි යනවා. පංච නීවරණ තියෙනවා නම් ඒ කියන්නේ සම්මාදිට්ඨිය නැද්ද? අපිට පංච නීවරණ තියෙන වෙලාවල් වලට හැංගිලා
තියෙන. මෙහෙමයි. සෝනස සමානයි ප්‍රශ්නෙට මම වෙන ප්‍රශ්නයක් එකතු කරන අපි මල්ලිකක් අවම ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියක් යම් කිසි කෙනෙකුට තියෙනවා කියන්නේ දැන් අපි සත්‍යසික සූත්‍රයේ කියලා දෙන මොකද ලෞකික සම්මාදිටිය කියන්නේ බුදුරජාණන් වහන්සේ හිටියා අවිනිරයක් අපයක් තියෙනවා ඒ වගේ කාරණාවන් නිතිනේ ලෞකික සම්මාදිටිය. ඉතින් ඒ දැනුම සම්මාදිටිය අපිට තියෙනවා නම් එකෙන් අදහස් වෙන්නේ අපේ නීවරණ නැති වෙනවා කියලා. අපිට එහෙම දැනුම සම්මාදිටියක් ඇති අපිට නීවරණ නැති වෙන අනවකృత අවස්ථාවක. ඒ වුණාට අපිට මේ අවස්ථාව නීවරණ නැති වෙන අවස්ථාවේදී පවා ලෞකික සම්මාදිටිය නැතුණා නොවේ කියලා කිව්වොත් වැරදිද අපි හැමෝටම?
මෙහෙම තියෙන්නේ මේ ඒක සලකන්න ඕන වෙන්නේ මෙහෙමයි. සම්මා දිට්ඨිය අපේ හිතුම් තිබුණයි කියලා සම්මා දිට්ඨිය තිබුණාට අනුසේ වශයෙන් තිබෙන්නා වූ සම්මා දිට්ඨිය හිතේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී යම් කිසි කාරණයකට අනුකූලව නීවරණ ධර්ම එතන නැහැ. නීවරණ ධර්ම එතකොට අනුසේ වශයෙන් තියෙන්නේ. මේ නීවරණ ධර්ම යම් කිසි අවස්ථාවකදී හිතට නැගිටලා ආපු වෙලාවක ඒ වෙලාවේදී සම්මා දිට්ඨියද සතියද වීරියද මොකක්වත් ඒකේ තියෙන්න බෑ. වෙන්නේ නැහැ. එකට ධර්මතා දෙකක් එක හිතක පහළ වෙන්නේ නැහැ. කුසල් සිතුයි අකුසල් සිතුයි දෙකම පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවට ඔකෝම කුසල් හැටියට සලකන්නා වූ කතා කරන්නා වූ සම්මා දිට්ඨියද බොජ්ජංග ධර්මද ඉන්ද්‍රිය බලද ඔකෝම ටික යට ගිහිලා එන්නේ. එහෙම බැලුවෙන් පස්සේ නීවරණ හිතේ වැඩ කරන වෙලාවක අනිත් ධර්ම ක්‍රියාත්මක වෙන්නේ ඒවා යට ගිහිලා. එහෙමයි තේරුම් ගන්න.
ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් භාවනාවක් කරනකොට අපි හිතන අකුසල් වඩනවා කියලා. නමුත් තීන මිද්දේ යන අවස්ථාවේදී ඇත්තට මෙතන අකුසලයක් ක්‍රියාත්මක වෙනවා.
නෑ තීනමින් තීන අවස්ථාවේදී ලාභ ලකුල අකුසල එකක් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ලෝක මට්ටමින් කතා කිරීමයි ක්ෂණ මට්ටමින් කතා කිරීමේදී විදි දෙකකට යන්නේ. ලෝක මට්ටමින් කතා කරාන් පස්සේ අපි කියනවා අනේ ඒ අය ඒ මිනිස්සයා බොහොම සද්ධාවන්ත ගුණවන්ත බොහොම සත්පුරුෂ සම්මා දිට්ඨිය හොඳට තිබෙන්නා වූ වීරියවන්ත කෙනෙක් කියලා කියනවා. ඒ ඇවිල්ලා එයාගේ ජීවිතේ වැඩිපුර තියෙන ටික අල්ලගෙන කතා කරනවා. සද්ධාවන්තයා. හැබැයි එයා හරි පින්වන්තයා සද්ධාවන්තයා කියලා කිව්වට ඒ වැඩිපුර ක්‍රියාකාරී ස්වභාවයෙන් ඒවා තිබුණාට අනිත් ඒවත් එයාගේ ජීවිතේ ඔය කෙලෙස් තරහා යන ගතිය අරම ඒවා තියෙනවා. හැබැයි ඒවා අඩුවෙන් තියෙනවා. ඒවා විතරක් සැර නැහැ. ඒක නිසා වැඩි පැත්තට දාලා තමයි එයා සද්ධාවන්ත බලවන්ත වීර්යවන්ත කියලා කියන්නේ. අපි මේ මිනිස්සෙක්ගේ අනේ මේ මිනිස්සයා හොඳ නෑ නරකයි හරිම කපටි කෛරාටිකයි කියලා කියන්නේ මහා පෞකාරයා කියලා කතා කරන්නේ. ඒ කතා කරන්නේ එයා නැගිටපු වෙලාවේ ඉඳලාම හැන්දෑවේ රාත්‍රියේ නිඳට යන තාක්ම මේ මිනිස්සයා මේ අර අකුසල් සිත් 12න් ලෝභ හදාදා වඩ වඩා ද්වේෂ කර කර මෝහ කර කර ඉන්නවා කියන එකකින් අදහස් වෙන්නේ. හැබැයි වැඩිපුර ප්‍රමාණයක් එයාගේ ජීවිතේ දවසින් දවසේ ක්‍රියාකාරී පැය අපි හිතමු 12ක් නෙමෙයි 15ක් විතර කියලා. ඒකෙන් පැය 8ක් 10ක් වුණත් එයාට මේ අකුසල් සිතේ ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේ මනුස්සයාට කොයි වෙලාවක හරි මේ කිසිම කුසල් සිතක් එන්නේ නැති කියලා. අඩුතරමේ තමන් කකා ඉන්නවෝ පාන් කැලකින් හරි යම්කිසි දෙයක් අර ළඟ ඉන්නවෝ කපුටකට විස කරන්නවෝ හැකියාව එයාගේ තිබෙනවා නම් එයා එතනදී පහළ වෙන්නේ අකුසල චේතනාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාලෝ යෝ බාලෝ පණ්ඩි යෝ බාලෝ මඤ්ඤති බාල්‍යම් පණ්ඩිතෝ වාපි තේනසෝ කියලා. යම්කිසි කෙනෙක් බාලයා බාල බව දැනගන්නවා නම් ඒ කාරණෙන් එයා පණ්ඩිතෙක් වෙනවා නම් එතකොට මේ මිනිසයා කකා මේ වැඩියෙන් පව කරන්නා මිනිසයා කකා ඉන්න පාන් කෑල්ලෙන් යම්කිසි කෑල්ලක් කපුටෙකුට විසිට කරයින් පස්සේ මේ මිනිසයා දානයක් කරන්නා වූ කෙනෙක් නොවන්නේ කෙතෙත් නේද වෙනවන්නේ නේද. හැබැයි මිනිස්සු කතා කරන්නේ එයා හොඳ නැති කෙනෙක් හැටියට කියලා. ඇයි එයා වැඩිපුර ඒවා කරන නිසා හයිලයිට් වෙනවා. ඒක නිසා වැඩිපුර ධර්මය අල්ලගෙන තමයි ගුණවන්තයාද පෞකාරයද කියලා කතා කරන්නේ සමාජවලට. අනිත්‍යයෙන් බැලුවම පස්සේ ෂණ මට්ටමින් ගත්තයන් පස්සේ මේ වෙලාවේ අපි සම්මාදිට්ඨිකියොත් වෙනවා. මේ වෙලාවේ අපි මිත්‍යාදිට්ඨිකියොත් වෙනවා. යම්කිසි අවස්ථාවකදී විනාඩි 5ක අකුසල චේතනාවක් හිතුත් එහෙම එතන සම්මාදිට්ඨි ගතියක් ඒකේ නැහැ. ෂණ වශයෙන් බැලුවම පස්සේ ආ අකුසල. අකුසලයේ තියෙන්නේ කුමක් මුල් කරගෙනද? මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන. එයාට සම්මාදිට්ඨි කවදාකවත් ඇති වෙන්නේ නැහැ නේද? ඊට පස්සේ අනිත් මේ විනාඩි දෙක තුනේ හරි විනාඩි පහේ හරි නැවත සිහිය දෙනවා. ඒක තේරුම් ගන්න නොවන යෙදෙනවා මානසිකාරය. ඒ වෙලාවට යා සම්මාදිටිකි. ආයෙ තව ටිකක් ගිලා යනකොට අකුසල සිතක් එනවා. ඒ අකුසලට අනුකූලව යා මිත්‍යා ධර්ම, පාපී ධර්ම හදනවා. ඒ නිසා එක වෙලාවකට පවකාරී, එක වෙලාවකට පින්වන්තෙක්, එක වෙලාවට කුසල් වඩන්නේ, අනිත් වෙලාවට අකුසල් වඩන්නේ. ඒ විදිහ තමයි ෂණ වශයෙන් ගත්තයින් පස්සේ තියෙන්නේ. හැබැයි මේ සාමාන්‍ය ව්‍යවහාරික කතා කරන්නේ එහෙම නෙවෙයි. අපි ගන්න ඕනන්නේ මේ ජෙනරල් සෙන්ස් එකෙන් ගන්න ඕනන්නේ මේ නිවන් අවබෝධ කරගන්න තැන දක්වාම අපිට ඔය අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒකෙදි හිතන්න තැනක් තියෙනවා ඇයි එහෙම ගන්නෙ කියලා. එහෙම ගන්නේ සෝවාන් වෙච්ච එක්කෙනා සම්මාදිට්ඨියටපත් වෙනවනේ. සෝවාන් වෙච්ච එක්කෙනා සම්මාදිට්ඨියටපත් වුණත් එයාට යම්කිසි අවස්ථාවකදී තරහක් යනවා. ඒ තරහක් යන අවස්ථාවේදී අපි කතා කරන්නේ එයා මේ මිත්‍යා දෘෂ්ටිකයක කියලා නේද? හැබැයි යා සම්මාදිට්ඨිය තර වෙලා තිබෙන අනුසේ ක්ලේශ ධර්මයක් ඇවිල්ලා ඒ විලාවට ක්‍රියාත්මක වෙනවා. නමුත් එයා තරහ ගියා සෝවාන් සෝවාන්මයි. ඒක නිසා ලෝකයේ ගැන කතා කිරීමේදී අපි ශනේට දාලා කතා කරන්නේ, අපි කතා කරන්නේ සලකන්නේ ධර්ම යාග කොච්චරක් වැඩියෙන් ඒ කාල පරාසය තුළ වැඩ කරනවාද කියන කාරණේ. ඒ ආනාපාන සති අරමුණම ගන්න හදන්න ඕනේ. වෙන එකකට යන්නේ නැතුව ඒ හිතේ තියෙන සන්තෝෂය ඇති වෙන්න ඕනේ ඒ භාවනාව තුළින්. ඒක නිසා ඒ වෙනත් අරමුණු අමතක කරලා දාලා නැවත අපේ හිත පිහිටවන්න ඕන වෙන්නේ ආනාපාන සතියෙමයි. එතකොට හිත සාන්ත වෙලා මේ හැදෙනවා.
සමාධි සම්මන්ස ආනාපානෙ නකර.
ඔව්.
විපස්සනා දෙ විපස්සනාගේ භාවනාවක පටන් ගත්තොත් හිත ඒ තුලින් සම්පූර්ණයෙන්පත් වෙනවා නම් සම්හතේ ඒ අනුකලයට කමන්නත්.
විපස්සනා. දැන් ඒ විපස්සනා කරන තාලයක් තියෙනවා. දැන් විපස්සනාව ආනාපාන සතියනුත් විපස්සනාවට යන්න. ආයතන වශයෙන්ුත් විපස්සනාවට යන්න. ධාතු ස්වභාවයටත් විපස්සනාවට යන්න. හිතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි ගොඩාක් ධර්ම කියවනකොට දැනගන්නකොට අහනකොට මේ අපි ওই ධර්මවල ආනිසංසක් භාවනාවල ආනිසංසක් අපි අහහා තමයි වැඩි කරන්නේ. අපේ හිතවලට ආසාවක් මේ පිටිපස්සෙන් තියෙනවා ඡන්දයක් කැමැත්තක් ඕනෑකමක් තියෙනවා. ඒ තමයි ඒ ධර්ම ඔක්කොම ටික අපිට වඩා ගන්නට පුළුවන් නම් කොච්චර හොඳද කියන එක. හොඳ දෙයක් නරක වෙනවා අවස්ථාවල් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය භාවනාව කරගෙන යනකොට ඒකට වෙනත් බුදු ගුණ අදහසක් එනවා. බුදු ගුණ වඩන්න ඕනේ. බුදු ගුණත් නරක නෑ. හොඳයි. ආනාපාන සතිය වඩන්න පාරකට. බුදු ගුණ කොච්චර හොඳ වුණත් ආනාපාන සති භාවනාව දිගට කරගෙන යන්නට ඒ බුදු ගුණ අදහස ඇවිල්ලා බාධා කරුත් එහෙම ආනාපාන සතිය ඉස්සරහට කෙරෙන්නේ නැහැ. හැබැයි එතන තියෙන මහත්ය අපි තේරුම් ගත යුතු අපේ හිත ඒ බුදු ගුණ වල තිබෙනා වූ භාවනාවටම නෙවෙයි ඔක එන්නේ. අර බුදු ගුණ ස්වරූපයෙන් ඇවිල්ලා ආනාපාන සතිය නවත්තන්නටයි වෙන්නේ. දැන් අපි බුදු ගුණ භාවනාව කරනවා. බුදු ගුණ භාවනාව ටිකක් කරගෙන හිත එක්තැන් එනකොට හිතෙනවා මෛත්‍රී භාවනාව කරන්න ඕනේ කියලා. මෛත්‍රී භාවනාව මුල් කරගෙන හැබැයි ටික දුරයි යන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ ඒක කඩා වැටෙනවා. ඒක බුදු ගුණ භාවනාව නරකකම නෙවෙයි. මෛත්‍රී භාවනාවේ තියෙන නරකකම නෙවෙයි. මෛත්‍රී භාවනාවත් හොඳයි. හැබැයි ඒ එන්නේ කෙලෙස් ජාති තියෙනවා. කෙලෙස් ස්වરૂපය දරාගෙන ඉනේවා තියෙනවා. කුසල් ස්වභාවය දරාගෙන ඉන්නව ඒවා තියෙනවා. ඒක නිසා සමහර වෙලාවට හිත රවට්ටන්න මේ බුදු ගුණ වඩාගෙන යනකොට ඒක බාධා කරන්න අකුසලයක් ආවොත් එහෙම බැරි හින්දා ඒක හිතේ ඉන්නේ මෛත්‍රී ස්වરૂපයක් හරි වෙනත් ස්වභාවයක් හරි ඇවිල්ලා ඒ කරගෙන යන වැඩේ නවත්තන. ඒවත් අපි තේරුම් ගන්න ඕනේ. විදර්ශනාව නරකම නෙවෙයි. විදර්ශනාව හොඳයි. හැබැයි ඒ විදර්ශනාව අනිත් භාවනාවකට බාධා කරනවා නම් විදර්ශනාව කියන එක එතනදී මේ කෙලෙස් උපක්කලේශයක් හැටියට තමයි ගන්න ඕනේ. හිතේ ඒ විතරක් නෙවෙයි. හිතේ තිබෙනා වූ සිහිය, හිතේ තිබෙන වීරිය, හිතේ තිබෙන සතුට, ඔය සතුට කියන එකත් යම්කිසි වෙලාවකදී සිහිය කියන එක, වීරිය කියන එක භාවනාවකට කරගෙන යන්නට බාධාවක් වුණා නම් ඒවට කියනවා උපක්කලේශ ධර්ම. උපක්කලේශ ධර්ම 10ක් තියෙනවා. ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, සිහිය, වැටහෙන ගතිය, ඔය ඕව ආවන් පස්සේ මේ අනිත් එක බාධා කරනවා නම් ඒක උපක්ලේශයක් හැටියට කරකනවා. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. අපි යම්කිසි භාවනාවක් කරලා තිබෙනවා නම් ඒ කරනාව කරලා තියෙන භාවනාව පුරුද්දක් හැටියට තියෙනවා හිතේ. ආනාපාන සතිය වැඩි වෙකනට කොච්චර බුදු ගුණ ආදී දේවල් කිව්වත් ආනාපාන සතිය උරු. විදර්ශනා භාවනා කරලා තියෙන හිතට කොච්චර මොනවා කිව්වත් විදර්ශනාවට හිත යනවා වැඩි. ඒ අවස්ථාවේදී කරන්න තියෙන්නේ තමන්ට පුරුදු ඒ භාවනාව හිතට පත්‍යං වෙලා තිබෙනවා නම් ඒක දිගට කරගෙන යන එක තමයි තියෙන්නේ. ඒකට බාධක වෙන දේවල් ගන්න යන්න ඕනේ. ඒ කියන්නේ එකකින් හරි ඉස්සරහට යන්න පුළුවන්.
සමනවද මේ ආනාපාන සතිය සමතය විදර්ශනා විදියට වෙන්නේ කොහොමද? හරි ඒක නිකම්ම වැඩෙන එකක්ද ඒ විදියට?
වඩන්න ඕනේ. ආනාපාන සතිය සමත වශයෙන් වඩන්න ඕනේ. ඊට පස්සේ විපස්සනා වශයෙන් වඩන්න ඕනේ. ඒකේ එහෙම මෙහෙමයි තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. අපිට රූප ධර්ම අහු වෙනවා වැටෙනවා. නාම ධර්ම කියන ඒවා තේරෙන්නේ නැහැ. නාම ධර්ම අහු වෙන්නේ හරිම සිව්. අපි දැනට හිතනවා නේ ඔය චිත්ත චෛසික අරෝ මේවා මේ නාම ධර්ම කියලා අපි අපිට වැටෙනවා තේරෙනවා කියලා කියනවනේ. ඒව සුතමේ ඥාන හැටියටයි අපි තේරෙන්නේ. ඒ ධර්ම හරියටම කියලා තාම අපි ස්පර්ශ කරලා නැහැ. අපි හිතා ගන්නවා යම්කිසි ක්‍රියාවකට අනුකූලව විස්තර කරන විස්තර කතනයකට අනුකූලව අපි චිත්ත රූපයක් මවාගෙන ඒ චිත්ත රූපය හරහා උපකල්පනාත්මකව අපි ස්පර්ශය තේරුම් ගන්නවා. වේදනාව තේරුම් ගන්නවා. තණ්හාව තේරුම් ගන්නවා. එහෙමනේ. නාම ධර්ම හරි සිව්. හරිම සිව්. රූප ධර්ම ඕලාරිකයි. ඒ රූප ධර්ම වල ඕලාරික රූපක් තියෙනවා, සියුම් රූපක් තියෙනවා. ආනාපාන ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ නාම ධර්ම අල්ලන්ඩ නම් ඒ නාම ධර්ම වැටහෙන, නාම ධර්ම අහුවෙන, නාම ධර්ම තේරුම් ගන්න පුළුවන් කන්නඩියක් තියෙනවා. නාම ධර්ම දකින්න පුළුවන්, බලන්න පුළුවන්, පේන විචිත්‍රු ඒව හුත්තට අහු කරලා දෙන දර්ශන පතයක් තියෙනවා. ඒ නාම ධර්ම අල්ලන්න පුළුවන් දර්ශනේ එහෙම නැත්නම් කන්නඩිය තමයි සමාධිය. හිත සමාධි වෙලා හොඳට සමාධි වුණාට පස්සේ ඒ සමාධි ගතිය නිසා සමාධියේ බලයෙන් සමාධිය අස්සේ වැඩ කරන්නා වූ නුවණින් අපිට තේරෙනවා එතුවෙන් තේරුම් ගන්න පුළුවන් ඒකේ තිබෙන මේ ඒ සමාධිය ආශ්‍රයෙන් තිබෙනා වූ නාම ධර්ම එකතු කරන්න දකින්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඕක නිසා තමයි බුදුරජාන් වහන්සේ සමාහිතෝ යථා භූතං පස්සති කියලා කිව්වේ. සමාහිත කියලා කියන්නේ සමාධී හිත. සමාහිතෝ කියන වචනයෙන් තමයි එතන කියන්නේ. හිත සංසුන් වෙලා සමාහිතෝ යථා භූතං පස්සති කියලා කියන්නේ යථා ස්වභාවය දකින. මේ ආනාපාන සති භාවනාව කියන එක සමාහිත කරන්නත් පාවිච්චි කරනවා යථා භූතයටත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ විපස්සනාවටත් පාවිච්චි කරනවා හිත සමාධි කරගන්නත් පාවිච්චි කරනවා. අහපු ප්‍රශ්නේ තමයි ආනාපාන සතිය මොකද කිව්වේ? ආනාපාන සතිය විදර්ශනා වශයෙන් වඩන්නේ කොහොමද? සමත වශයෙන් වඩන්නේ කොහොමද? ඉස්සර වෙලා සමත වශයෙන් හිතමු. සමත වශයෙන් වඩන්නේ ඒකාරාම්මණීකව තියාගෙන ඉඳලා හොඳට ආස්වාස ප්‍රස්වාස වඩලා හොඳට වඩලා ඒකේ ඉන්න හරි ගස්සලා ඊට පස්සේ ඒකෙන් මේ ඒකෙන් හිත සමාධි වුණාට පස්සේ උපචාරවස් සමාධියක් කියලා හැදෙනවා. හොඳට නීවරණ නැති තාමත්ම හොඳ සමාධියක්. ඒ සමාධිය හැදුනට පස්සේ ඒ සමාධිය පාවිච්චි කරලා හරි ඒ සමාධියෙන් ඉස්සරහට ගියාට පස්සෙත් හැදෙනවා අර්පණා සමාධිය හෙවත් ධ්‍යාන සමාධිය කියලා. විතක්ක ස්වභාව විචාර පීති සුඛ එකගත ප්‍රධාන අංගත් එක්ක හැදෙනවා ධ්‍යාන සමාධිය කියලා. ඒක උපචාර සමාධියට වඩා හයියි බලවත්. ඒ සමාධියක් පාවිච්චි කරලා හෝ වේවා ඊට පස්සේ නාම ධර්ම ඒ වගේ තියෙන නාම ධර්ම අල්ලනවා දකිනවා. ඊට පස්සේ ඒකට කියනවා ධානය සමා ධානයක් ලබා ගන්නවා ආනාපාන සතියෙන් කියලා. ওই විදිහට තමයි ධාන වල. ඊට පස්සේ ඒකේ තියෙන නාම ධර්ම වල අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා. එතකොට ඔන්න විපස්සනා කරනවා. එහෙම නැත්තම් එහෙම ධාන වලට යන්නේ නැතුව සමහර මුලින් පොඩි අන්තං සමාධි ගතියක් හදාගෙන ඊට පස්සේ මෙනෙහි කරනවා. ධාතු මනසිකාරය හැටියට කරනවා. ඒ කියන්නේ ඒකට ධාන අස්සේ යන්නේ නැහැ. ඒ කියන්නේ ආස්වාද ප්‍රස්වාසයේ තිබෙන වායු ස්වභාවය, සීතල ස්වභාවය, උණුසුම් ස්වභාවය ඒවා පිළිබඳව මෙනෙහි කරනවා. මෙනෙහි කර කර ඒ වගේ තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය බලනවා. එතකොට විපස්සනා කරනවා. මේ මර විපස්සනා කරනකොට සමාධියක් අඩු මට්ටමකට තියාගෙන විපස්සනා කරනකොට නිකන් ප්‍රතිවේක්ෂා ක්‍රමයකට කරන්නේ. ඒ කියන්නේ අපි කෑලි අහු කර කර අපි හිතනවා මේ කාරණෙන් මේක අනිත්‍යයි, මේ කාරණෙන් මේක අනිත්‍යයි, මේ කාරණෙන් මේක අනිත්‍යයි කියලා ප්‍රතිවේක්ෂා ක්‍රමයකට යනවා. අර ධානයකට ගිහිල්ලා ධානය තුළින් හිත සමාධිමත් කරන සමාධියෙන් ගිහිල්ලා ධර්මයේ දකිනකොට හරියට ළඟටම ගිහිල්ලා බලන්න. මේක තේරුණාද? සමහරවිට තේරෙලා නැහැ. මම මෙහෙම විපස්සනාව කියලා කියන්නේ යම්කිසි ධර්මයක නාම ධර්මයක හරි රූප ධර්මයක හරි අනිත්‍ය ස්වභාවයේ දකින ස්වභාවය, දුක්ඛ ස්වභාවය හඳුනා ගන්න දකින ස්වභාවය, ඒකේ ආත්මයක් නැහැ කියලා දැනගෙන දකින හඳුනා ගන්න ස්වභාවයට කියනවා විදර්ශනා කියලා. ওই විදර්ශනාව ආනාපාන සතියේ වඩා මේ ආස්වාස ප්‍රස්වාස අනිත්‍ය වුණා, ප්‍රස්වාස අනිත්‍ය වුණා, ආය ආස්වාස අනිත්‍ය වුණා, ප්‍රස්වාස අනිත්‍ය වුණා කියලා බලන්න. එතකොට නිකන් මේ අපි ඒකේ තියෙන ගුරුසු ස්වභාවය අල්ලාගෙන අනිත්‍ය අනිත්‍ය දුක් අනාත්මය නිකම් ප්‍රතිවික්ෂා ක්‍රමයකට ඒකේ තියෙන දිහා ඌලාරිකව දැක 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 හිත හිත විදසලා එනත් දාත් එහෙම නැත්නම් ධාතු මනසිකාරිකය එමේ ඔය එකක් හැබැයි අනිත් ක්‍රමයේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ හිත සමාධි කරගෙන මේ සමාධිය තුලින් විපස්සනා කරනවා. එතකොට දෙකක් වෙනවා ආනාපාන සතිය සමාධියටත් පාවිච්චි කරන්න පුළුවන් ආනාපාන සතිය විපස්සනාවටත් පාවිච්චි කරන්න මේකදී.
ඔසන් ඒතර අර උපචාරවල අවස්ථාවේදීත් නේ ඊටත් අයිත් මෙහාට ඇවිල්ලා තමයි අරක එතකොට මේ අයිත්
ඒ කියන්නේ මම අර දෙවෙනි අවස්ථාවේදී කිව්වේ විදර්ශනා කරනවා කියලා ඒක උපචාරය අවස්ථාවටත් උපචාර අවස්ථාවට ගියත් හොඳයි. හැබැයි සමහර අය එහෙම යන්නේ නැහැ. එහෙම යන්නේ නැතුව පොඩි සමාධි මට්ටමකින් මේ මෙහා පැත්තේ මෙනෙහි කරන්නේ.
නෑ අපිට අර සමනස කලින් කියලා තිබු දෙරෙන් ධ්‍යාන වලින් අයිත් ඇවිල් ආපස්සට ඇවිල්ලා නේද උපස්සනාව කරන්න ඕන නැද්ද? දැන් ධ්‍යාන සිතේ ඉඳගෙන නෙවෙයි නේද?
ධ්‍යාන සිතේ ඉඳගෙන කරන්නේ.
අයිත් ඇවිල්ලා.
ධ්‍යානයේ භාවනා කරනකොට ඒ මෙහා පැත්තේ එන්න ඕනේ. මට හැබැයි මෙහෙමවත් වෙන මම ඒ උත්තරේ දුන්නට මට දැනෙනවා මේ ඒක ගියේ නැහැ කියලා හිතුවට. ඒක වැටුනේ නැහැ කියලා මට දැනෙනවා.
මටත් තේරෙන සාමාන්‍ය විදිහට දැන් ඒ කියන්නේ දැන් එයා දැන් අර ධ්‍යාන අවස්ථාවේ ඉන්නකොට දැකපු මොකක් හරි විශේෂේ ඒ වෙලාවේ නුවණින් දැකපු නාම ධර්ම පිළිබඳව ආයි පස්සට ඇවිල්ලා ඒක මෙනෙහි කරන්නේ. ඒතකොට එයා යම් මොකක් හරි දෙයක් වැඩි හොඳට දැකලා ඒකේ අනිත්‍යතාව බලන වගේ දෙයක් වගේ කියලා මට හිතුනේ.
දැන් සාංශ ධ්‍යාන ගතුනාට පස්සේ ධ්‍යාන ඉදිරියට ආවත් අර ඉටි
ඒක තියෙනවා. ධ්‍යාන සිතට ගියාන් පස්සේ සමතෙන් ධ්‍යානයට ගිහිල්ලා ධ්‍යානයට ගොඩ වුණාට පස්සේ ධ්‍යානයේ පවතින හිත නීවරණ ධර්මයන් නැති සංසුන් වෙච්ච සාන්ත වෙච්ච තාමත්ම සියුම් ප්‍රසාදිනී හිතක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ හිත ධ්‍යාන අවස්ථාවෙන් එළියට ආපු ගමන්ම ඒ ධ්‍යානයේ තිබිච්ච සැරගතිය හිතින් අහකට යන්නේ නැහැ. එක වේලාවක් යනවා ඒ ධ්‍යාන හිතින් එළියට ඇවිල්ලා අපි හිතමු මිනිසෙක් විනාඩි 15ක් ධ්‍යාන භාවනා කරා උදේ කියලා. ඊට පස්සේ යාට ගේදුර අස්පස් කරන්න තියෙනවා අතුපුතු ගන්න තියෙනවා කියමුකෝ. නමුත් එයා ධ්‍යානෙන් එළියට ඇවිල්ලා මේ දැන් ධ්‍යානෙ ඉන්න වෙලාවයි කිවල් අස්පස් කරන මේ ඔය මේ ලෝකේ වැඩයි ඇවිල්ලා සම්පූර්ණ වෙනස් රේන්ජ් එක යන කටයුතු දෙකක් නේ. එතකොට ඒ ධ්‍යානෙන් එළියට ඇවිල්ලා වැඩ කටයුතු කරනකොට අරක තිබිච්ච සැර ඒ ධ්‍යානයේ තිබිච්ච සාන්ත ගතිය තාම මේ ඒ වැඩ කටයුතු කරනකොටත් එයාට තියෙනවා. ඒක කල් යනවා මේ දවල් වෙනවා ඕක සම්පූර්ණ එහෙම නැති වෙන්නේ. ඒ සම්පූර්ණ තියෙන හැඟීමක් හරි තියෙනවා. ඒක නිසා ධ්‍යානයට ගිහිල්ලා හිත එළියට ආපු ගමන්ම ධ්‍යානයේ තිබිච්ච අනුභවයේ සැර සාන්ත ගතිය ඒක තියෙනවා. ඒ අලුත් සිතෙන් තමයි ධ්‍යානෙන් එළියට ආපු අලුත් ප්‍රබල ශාන්ත සිතින් තමයි සංස්කාර මෙනෙහි කරන්නේ. ධ්‍යානයේ ඉන්න අවස්ථාවේදී හිත වෙනස්, ධ්‍යානෙන් එළියට ආවන් පස්සේ හිත වෙනස්. ධ්‍යානයේ ඇතුළේ ඉන්න අවස්ථාවට කියන ධ්‍යාන හිත කියලා. ඊට පස්සේ ධ්‍යානෙන් එළියට ආපු ගමම ඒ හිත වලට කියන කාමාවචර හිත කියලා. හැබැයි ධ්‍යාන හිත වලට අරමුණු වුණේ නෑ. ධ්‍යාන ආරම්මණය ඒ ආලෝකය මේ ධ්‍යාන අරමුණ මෙහා පැත්තට ආවන් පස්සේ තියෙන්නේ කාමාවචර අරමුණු. හැබැයි කාමාවචර අරමුණ කාමාවචර සිත් උනාට අර මේ ඒකේ තියෙන ගතිය අර ධ්‍යානයේ ස්වરૂපේ තියෙන.
අපි කීප දෙනෙක් ගොඩක් ප්‍රශ්න ඇහුවා. තව තවත් ප්‍රශ්න තියෙන අහන්න අවස්ථාවක් තියෙනවා.
ඔය මම පුළුවන් මේ මම ඇත්තටම කැමති මේ අපි ටිකක් මාචිලා ස්කයිප් එකේ කඩිය සම්බන්ධ කරන නිසා ඒ කල්යන මෙතෙන්ටත් එකතු වෙන්න පුළුවන් නම් එහම මේ ඇක්ටිව් පාටිසිපේෂන් එක නැත්නම් අපි මේ මොකද අපේ කාලේ පොඩ්ඩක් වැය කළා එකතු කරගන්නේ ඒ නිසා කට්ටියට ආරාධනා කරන මම එකතු වෙන්න කියලා අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙන පිරිස ඉන්නේ චිත්‍රාජ් බොස්මත් පින්නෝ කැනඩාවෙන් ඇමරිකාවෙන් සේන මහත්තයා ජපානයේ චන්දන චන්ද්‍රපීස් මහත්මියම ඉන්න පද්මසිරි මහත්මයා මේ එකතු වෙන්න කවුරු හරි කරුණා කරලා එහෙනම් කතා කරන්න අපිට ඇහෙන්නේ නැතුව ගියා පද්ම සිරිමාත ඔව් පද්ම සිරිමාත කතා කරපු දේ ඇහෙන්නේ නැතුව ගියා
අපි
දැන් ඇහෙනවා දැන් කතා ගන්න දැන් ඇහෙනවා කතා ගන්න
එතෙන්ට සම්මාදිට්ඨිය අවශ්‍යයි. තමන් සමාධිගත වුණාම සමාධියක් පාවිච්චි කරයින් පස්සේ ඒ සමාධිය ඇති කරගත්තාන් පස්සේ සමාධිය පාවිච්චි කරන්නේ සමාධියක් ඇති කරගත්තාන් පස්සේ සමාධිය පාවිච්චි කරන්නේ කොමටද මම මේ මොකක් සඳහාද කියන දැනුම තියෙන්න ඕනේ. ඒකත් ඒ සමාධිය පාවිච්චි කිරීමේ දැනුම. ඒකත් ඊතර සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියෙන් දැනුම ලබා ගන්න කුමක් සඳහාද? ඒ සම්මාදිට්ඨිය. ඒකට අවශ්‍යයි. ඊට මුලිමුත් අවශ්‍යයි. ධ්‍යානයක් හදාගන්න ඒ ධ්‍යානයට සම්බන්ධ අවශ්‍යයි. ධ්‍යානයක් ලබා ගත්තට පස්සේ චිත්ත සමාධිය පාවිච්චි කරලා කරන්නේ කුමක්ද කියලා දැනගන්න ඒකටත් දැනුම අවශ්‍යයි. ඊටත් එක්කම මම මේ පොඩි කාරණයක් කියන්න කැමති. මේ කාරණය හොඳින් අහන්න. මේ දැන් අපිට මේ වෙලාවේ වර්ග හතරක හිත් තියෙනවා. ඒ තමයි මේ කාමාවචර භූමියේ වැඩ කරන්නා වූ හිත් තියෙනවා. රූපාවචර භූමියේ වැඩ කරන හිත් තියෙනවා. අරූපාවචර භූමියේ වැඩ කරන හිත් තියෙනවා. ලෝකෝත්තර භූමියේ වැඩ කරන හිත් තියෙනවා. අපේ මේ පින්වත් හැමදෙනාම මම දන්නවා බණ අහනවා රෙකෝඩ් වලට අහුම්කම් දෙනවා සාකච්ඡා කරනවා. මේ වෙලාවේදී අපිට හිතේ වැඩ කරන්නේ මොන සිද්ද? අපිට දැන් මේ වෙලාවේ මම වර්ග හතරක කීත් කිව්වා. කාමාවචර හිත්, රූපාවචර හිත්, අරූපාවචර හිත්, ලෝකෝත්තර හිත්. මේ වර්ග හතරෙන් දැනට අදට අපිට තියෙන්නේ මොන හිත්ද? කාමාවචර හිත්. නේද? ඇයි අපි කාමාවචර හිත් අපිට දැන් තියෙනවයි කියලා කිව්වේ? ඔව් අපි දැන් වැඩ කරන්නේ කාම ලෝකයේ වටපිටාවකනේ. ඒ කාමාවචර සිත් කුසල් සිතුත් තියෙනවා කාමාවචර, අකුසල් සිතුත් තියෙනවා කාමාවචර. නේද? දැන් අපිට තියෙන්නේ කාමාවචර අකුසල් සිත් නෙවෙයි. දැන් තියෙන්නේ කාමාවචර කුසල් සිත්. නමුත් ඒවා වැඩ කරන්නේ හිතික ඔක්කොම මේ රූප තිබෙන, ශබ්ද තිබෙන, ගන්ධ රස තියෙන, ස්පර්ශ තිබෙන රේන්ජ් එක ඒරියා එක වැඩ කරන්නේ. ඒක නිසා කියනවා මේවා ඔක්කොම කාමාවචර සිත් කියලා. දැන් අපි මේ කාමාවචර සිත් තමයි වැඩ කරන්නේ. අපි යම්කිසි වෙලාවක මේ උපදින අපි උපදවා ගන්නවා ධානය. ඒ ධානයක් උපදවා ගත්තාන් පස්සේ ඒ ධානය උපදවාගෙන විනාඩි 5ක් ඉන්නවනම් ඒ විනාඩි 5යි අපිට ඇති වෙන්නේ මොනවද හිත් රූපාවචර සිත්. හේතුව රූපාවචර සිත් බවට පත් උනේ ශාන්ත ස්වභාවයෙන් වැඩි ගැස්සිලි වලින් අඩුයි. මේ කාමාවචර වල තියෙන්නේ ගැස්සිලි හැප්පිලි වැඩි. හැබැයි කුසල්. අරකේ තියෙන ඒකාග්‍රතාව වැඩි. මේ අරමුණු වැඩි, අරකේ ආරම්මන එකයි. මේ අරමුණු වැඩි, අරමුණු වලට අනුකූල එක රේන්ජ් එකට අපි උත්සාහයෙන් හදාගන්න ඕනේ. දැන් ඊට පස්සේ මේ ගොඩාක් කර රූපාවචර සිත් ඇති වෙන රූප තියෙනවා. ඒ රූප ගැනත් මම කියන්නම් පස්සේ. ඊට පස්සේ තියෙනවා මෙහෙම. කාමාවචර සිත් තියෙනවා, රූපාවචර සිත් තියෙනවා ධානයේ වැඩ කරන වෙලාවේ, අරූපාවචර සිත් තියෙනවා අරූපාවචර ධානයක් හසුරුවා ගන්න වෙලාවේ. ඒ තුنين අයින් වෙලා ගිහිල්ලා ඊට පස්සේ අපි සත්‍ය ධර්මයේ ස්පර්ශ කරන සත්‍ය දැනගෙන අවබෝධ කරගෙන කෙලෙස් අනුසේවසියම නසාගෙන මාර්ග අවස්ථාවට පත් වුණාන් පස්සේ එතනින් එහාට අපි කියනවා ලෝකෝත්තර සිත් කියලා. දැන් මෙහෙම වුණාම ලෝකෝත්තර සිත් වල තිබෙන වර්ග දෙකයි. ඒ තමයි මාර්ග සිත්යි ඵල සිත්යි. සෝවාන් වෙච්ච කෙනා ලෝකෝත්තර ආර්ය පුද්ගලයෙක් වුණාට එයාට මේ හැම වෙලෙම ලෝකෝත්තර සිත් නැහැ. එයා ඒක ස්ථාවර වුණාට හැම වෙලෙම ලෝකෝත්තර සිත් නැහැ. එයා කාමාවචර සිත් එයාට තියෙනවා. එයා එදිනදා වැඩ කරනකොට ඒව ඔක්කොම කාමාවචර සිත්. රහතන් වහන්සේටත් කාමාවචර සිත් පහළ වෙනවා. මේ හැබැයි කෙලෙස් නැහැ. දැන් තේරෙනවනේ සිත් වර්ග 30ක් තියෙනවද? හතරක් තියෙනවා. අපි ඔය කොයි විදිහට සරලව තේරුම් අරගෙන මේ විදිහට හිතමු. ඒ තමයි අපි දැන් භාවනා කරනවා. ආනාපාන සති භාවනාව කරනවා. ආනාපාන සති භාවනාව කරනකොට අපිට ඇති වෙන්නේ මොකද්ද? අරමුණ ආස්වාස ප්‍රස්වාස. ඒක කාමාරම්මණයක්ද රූපාරම්මණයක්ද අරූපාරම්මණයක්ද? කාමාරම්මණය. පඨවි ආපෝ තේජෝ වායෝ මේ තියෙන දේවල්. එතකොට මේ ඒ ඕලාරික රූප අරමුණු කරගෙන ඒ දකින හිත් පහළ වෙන්නේ මොන සිද්ද? රූපාවචරද අරූපාවචරද ලෝකෝත්තරද කාමාවචරද? කාමාවචරයි. හැබැයි කුසල. මේක තේරෙනවනේ. කාමාවචර සිත් පහළ වෙනවා. ඒ සිත් කුසල් සිත් කාමාවචරයේ තිබෙනවා ලයිට් වෙයිට් එක තියෙන එක, මිඩල් ලෙන්ත් එක තියෙන එක, බ්‍රයිට් එක. කාමාවචරිස් අටක් තියෙනවනේ. ඒකේ සමහර වෙලාවට අඩුපාඩු තියෙන කාමාවචරිස් පහළ වෙන්න උපේක්ෂා සහගතයි, සතුටක් ඒ තරම්ම නැහැ. සමහරට වැඩ කරනවා, ප්‍රඥාව හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම තියෙනවනේ. කුසල් සිත් තියෙනවා ඥානී නැති. ඥාන විපයුත් කුසල් සිත් තියෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන ඉන්නකොට මේ සමහර ආස්වාස ප්‍රස්වාස පේනවා දැනෙනවා. ඒ වුණාට මේ ඒ තරම්ම ක්ලියර් විදිහටම නැහැ. එතකොට මේ වගේ ඇති වෙන කාමාවචර සිත් දැන් අරමුණ ඇවිල්ලා ආස්වාස ප්‍රස්වාස. මේක අපේ පින්වතුන් හොඳට තේරුම් ගන්න මේක රෙකෝඩ් වෙනවා ඇති. වතුර ටිකකුත් බොන්න මේක මම හිතනවා මෙතනදී කියලා දුන්නත් හොඳයි කියලා. අර ඉස්සෙල්ලා අර මහත්තයාත් අහපු ප්‍රශ්නයි, ඊට ඉස්සෙල්ලා මේ මහත්තයා අහපු ප්‍රශ්නයි දෙක තුනටම එකතු කරලා ඉදින්නේ. ඒකේ එතකොට කාමාවචර අරමුණක් අරමුණු කරමින් කාමාවචර සිත් පහළ වෙනවා. ඒ මුලින් ඇතිවෙන්නා වූ සිත් නීවරණ ධර්මයන්ට නීවරණ ධර්මයක් අහපු ගම ආපු ගමම්ම නිකන් අර පයින් ගහලා දාන්න පුළුවන් දුර්වල සිත්. ඒ කියන්නේ නීවරණ හයයි. අපේ මේ තිබෙන කාමාවචර සිත් දුර්වලයි. ඒක නිසා තමයි නීවරණයක් සිතවිල්ලක් ආවන් පස්සේ ඒක හුළඟේ ගියා වගේ යන්නේ. කම්පා වෙන්න හොඳ නැහැ. මේක වැඩි කරන්න පුළුවන්. එතකොට අරමුණක් තියෙනවනේ. මේ අරමුණ ආස්වාස ප්‍රස්වාස. ඒ අරමුණ ඉස්සර වෙලා අරමුණ ලොකුයි රළුයි ගොරෝසුයි. ඒ ලොකු රළු ගොරෝසු අරමුණ දකින දැනගන්න මට්ටමේ ලොකු රළු ගොරෝසු මට්ටම් දේවල් දැනගන්න පුළුවන් කාමාවචර සිත් තමයි දැන් යන්නේ. දැන් අරමුණ සියුම් වෙනවා. ටික වේලාවක් යනකොට අරමුණ සියුම් වෙනවා. අරමුණ තුනී වෙනවා. තියෙනවා ඇතුවා නැතුවා මට්ටමටපත් වෙනවා. වේලාවකට තියෙනවා කියලා දැනෙනවා. වේලාවකට නැතුවවත් දෝ කියලා දැනෙනවා. හෝඩුවාවක් දුවනවා. ඒ කියන්නේ නහය ඇතුලේ හෝඩුවාවක් වගේ දුවනවා. ඒ මට්ටමකට ඕක පවත් සිවුම් වෙනවා. එතකොට මේ ඒ ආනාපාන සතිය හැටියට මේ හිත කාමාචර සිතින් දකින්නේ අර බොහොම ලාවට ලයිට් එකට හෙවණැල්ලක මට්ටමින් යන ඉතාමත්ම සිවුම් වෙච්ච ආරම්මණයක් තමයි දකින්නේ. ඒක තමයි දැන් මේක හොඳටම අහන්න. මේක හොඳටම තේරුම් ගන්න. මේ හරිය. මේ මනස ওই විදිහට අර හෝඩුවාව බලාගෙන ඉඳලා බොහොම ලයිට් එකට යන හෝඩුවාව බලාගෙන ඉඳලා මේ මනසේ හැදෙනවා යම්කිසි මේ මනසට පුළුවන් මනසට ඇඳෙනවා නිකන් යම්කිසි තාලයක් යම්කිසි රූපයක් මේ ඒක ඇවිල්ලා ආස්වාස ප්‍රස්වාස නිසා මනසේ හැදෙන්නා වූ එක්තරා විදියක තාල රටාවක් ඒක හිතලා ගන්න බෑ ඒක ආනාපාන සතිය තුලින්ම එන්න ඕනේ දැන් අපි හිතේ තියෙනවා එක දෙයක් දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියොත් එහෙම ඊට පස්සේ ඒක හිතේ ඇඳෙනවා ඉරිවලින් රවුමට ඇඳපු බෝලයක් දිහා ටික වේලාවක් බලාගෙන ඉඳලා අපි අනිත් පැත්ත බැලුවොත් එහෙම අපිට තප්පරයක් දෙයක් හරියනකල් අර ඉස්සෙල්ලා බලපු රූපය තියෙන. හැබැයි ඒ අපි පස්සේ බලන්නේ අර අතන තිබ්බ රූපේ නෙවෙයි. නේද? ඒ කොහේ තියෙන රූපේද? ඒක අතනින් හිතට ගත්ත රූපේ බලන්න. ආනාපාන සතිය කියන එකේදී ওই විදිහට හිත පැටර්න් වෙනවා. එහෙම බලබලා ඉන්නකොට මෙතන යන්තම් පොඩ්ඩක් තියෙනවා. හැබැයි මේ හොඳට මේ හිත අර ඇති වෙන සෞම්‍ය ගතියට මුදු වෙන ගතියට පැටර්න් එකක් වැටෙනවා ඒක මේ විදිහට චලනය වෙනවා ඒක ඉස්සරහට යනකොට නිකන් ලොකු පරාසයකක් දැනෙන්න පුළුවන් සමහරට වෙන්න පුළුවන් මෙන්න මෙතනදලා මෙතනද විතර නිකන් දිග කොටසක් තමයි මේ ආස්වාස ප්‍රසාරට යන්නේ කියලා සමහරට මෙහෙම වෙන්න පුළුවන් ඒක එක්කිනාගේ හැටියට වෙනස් වෙනවා ඔය වගේ තාලයක් හැදෙනවා අපේ මේ නාසයේ ඉස්සරහ මේ හැබැයි ඒ වෙලාව වෙනකොට මේ හිත අර බාහිර දේවල් වලට සම්බන්ධ වීමේ තියෙන ගතිය හරි අඩු වෙනවා මේක මෙහෙම ඉන්නකොට මේ දැන් මේ මනස ගන්නවා එක්තරා විදිහක මේ ආනාපාන සතියේ තාලයක් ගන්නවා. එහෙම ඉන්නකොට මේක බ්‍රයිට් වෙන්න පටන් ගන්නවා. මේ ආපු මේ සිවුම් වෙච්ච මේ මතුවලා තිබෙන තාල ගතිය ඒක කවුරුවත් මේ ගිනි තියලා නෙවෙයි නමුත් ඒකෙම හැදිච්ච ගතියකින් ඒක මේ පොඩියට එළිය ගතියක් ගන්න. ඒක හිතලා දාන්න බෑ. ඒක ඉබේ ඉන්ටු. එහෙම ආවන් පස්සේ හිත අර ඉස්සර වෙලා තිබිච්ච රළු ගොරෝසු කර්කස ඒ වගේම ඕලාරික මට්ටමේ තිබිච්ච ආස්වාස ප්‍රස්වාස වලට වඩා හිත මෙතනදී මේකට කැමති වෙනවා. මේක ආවේ අර මුලින් වෙච්ච සිද්ධිය නිසායි. හැබැයි මේක හිතට අලුත් හොඳයි සෞම්‍යයි. හිතේ මේකේ තියෙන යම්කිසි හිත සනසන ගතියක් තියෙනවා. බර නැති ගතියක් තියෙනවා. ලයිට් ගතියක් තියෙනවා. මේක ආවයින් පස්සේ මේකට කියනවා භාවනා නිමිත්තක් පහළුණයි කියලා. භාවනා නිමිත්තක් පහළුණයි කියලා කියනවා. මේකත් එක්ක ඉන්නකොට දැන් මේ මොනවද හිත් පහළ වෙන්නේ? මොන සිත් වලින්ද බලන්නේ? කාමාවචර සිත්. මෙතනදි කාමාවචර සිත් අර මුලින් තිබිච්ච සිත් වලට වඩා ෂාප්. හරිම බ්‍රයිට්. හරිම ෂාප්. මේ වෙලාව වෙනකොට හිතෙන් හැදිච්ච ආනාපාන සති ඕලාරික ආනාපාන සති හරහා හිතින් හිතට හැදිච්ච හිතින් මතුවෙච්ච ආරම්මණයකුත් තියෙනවා. නාසයේ අමතකත් වෙලා. මේක බ්‍රයිට් වෙලා. හැබැයි කාමාවචර සිත් වැඩ කරන්නේ. හිත හරියට ඒකට ෆිට වෙනවා. තාම කාමාවචරයි. මෙන්න මේ අවස්ථාවට කියනවා මොකද්ද? උපචාර සමාධි අවස්ථාව කියලා කියනවා. උපචාර අවස්ථාව. ආනා ඒ මේ නිමිත්ත හසුරුවාගෙන නිමිත්ත ආලෝක ඉස්සෙල්ලා යන්තම් හැදෙනවා. ඊට පස්සේ බ්‍රයිට් වෙනවා. එතකොට තමයි උපචාර සමාධි අවස්ථාව හැදෙන්නේ. මේ උපචාර සමාධි අවස්ථාවේ ඉන්නවා. වැඩිය හරහපෙන්නේ නැතුව ගානකට ඉන්නකොට මේ නිමිත්ත හිතට යාළු වෙනවා. ඒකට ලෝභ කරොත් නැති වෙනවා. ඒකට උපේක්ෂාවෙන් ඉන්න දුන්නොත් ඉන්නවා. තව ටිකක් වැඩි කරගන්න ඕනේ කියලා හේතුව නැති වෙනවා. ඒක දිහා මධ්‍යයේ කේන්ද්‍ර කරගෙන බලාගෙන හිටියොත් පවතින. ස්වභාවයෙන්ම මිනිස්යාගේ හිත ඔකට ලෝභ කරනවා. ලෝභ කරලා ටික වෙලාවක් ගිහිල්ලා නැති වෙනවා. ඔය වැඩසටහන සිද්ධ වෙනවා. ඔය උපචාර අවස්ථාවේදී දැන් සිත් වැඩ කරන්නේ මොනවද? කාමාවචර. මේ කාමාවචර සිත් වලට ගෝචර වෙන උපචාර සමාධි ඔය දිර තිබිලා මේක හිතේ හිතට කිට්ටු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මූණ පැත්තට තමන්ගේ පැත්තට ඒ නිමිත්ත ආලෝකයේ එන ගතියක් කෙනෙකුට දැනෙනවා නැත්නම් තමන්ගේ මූණ ඒ පැත්තට නිකන් ඇදීගෙන යන ගතියක් වගේ දැනෙනවා. ওই විදිහට දැනিলা කොහොම හරි ඒක හිතවත් වෙනවා. යාළු වෙලා තමන්ගේ පැත්තට ඇවිල්ලා හරියට ඒක ඇතුළට නිකන් මේ ඒ ආලෝකේ තමන් ඇවිල්ලා දැන් අපි හිතමු මෙහෙමයි මේ ආලෝකයක් ඇවිල්ලා තමන් වහගෙන ගියයි කියලා. වහගෙන ගියයි කියලා කියමු. ආන්න ඒ වගේ තමන්ගේ මූණත් හිසත් ඇඟත් ඔක්කොම යට කරගෙන ආලෝකයකට අස්සකට තමන්ව බැසගත්තා වගේ. එහෙම නැත්නම් අපි හිතමු ලොකුම මේ හට්ටියක් තියෙනයි කියලා. ඒක අස්සට ඔළුව දැම්මා වගේ. යම්කිසි ගතියක් යම්කිසි ෆීලින් එකක් හැදෙනවා. එහෙම සිද්ධියක් වුණොත් ආන්නේ එතන ඉඳලා තමයි වෙනස් වෙන්නේ උපචාර සමාධියයි එතනින් ප්ලස් අර්පණා සමාධිය කියලා කියන්නේ අර ටිකට. දැන් අර්පණා සමාධිය එහ කියන්නේ ධානයක්. ওই ධානයකට හිත බැහැගත්ත තාලේ. මෙතන ඉඳලා වැඩ කරන්නේ මොන හිද්ද? රූපාවචර සිත්. ඒ රූපාවචර සිත් වලට අරමුණු වෙන්නේ ඕලාරික මේ ඕලාරිකව තිබෙන ආනාපාන සති අරමුණු නෙවෙයි. ඒකට ඇති වෙන්න ඕනේ මනසින් හැදිච්ච මනසට මතුවෙච්ච සියුම් වෙච්ච ධර්මයක් ඒකට අවශ්‍යයි. ඒක නිසා ඒකම ධර්මයක් තමයි ඒ රූපාවචර සිත් අරමුණු කරන්නේ. ඔන්න දැන් එතකොට බලන්න රූපාවචර රේන්ජ් එකක් තිබෙනවා, කාමාවචර උපචාර රේන්ජ් එකක් තිබෙනවා නේ. මේක ASCII සැප වැඩි. මුලින් තිබිච්ච தത്വයට වඩා මේ ධානයේ මේ සිද්ධියේ ASCII සැපගතිය වැඩි. මේකෙ තිබෙනවා මේ යම්කිසි දැනුමක් සම්මාදිට්ඨික ස්වභාවයක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය ස්වභාවය වෙලා අර චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය එකක් නෙවෙයි. මේ තියෙන කාරණේට අනුවයි ඒක මේ ඒ දැනුම තියෙන්නේ. දැන් ඕකේ ওই ටික වෙලාවක් ඕක තියෙනවා. තිබිලා හිත ආයි බැක් වෙනවා. බැක් වෙලා ඉස්සෙල්ලා තිබුණ විතක්කේ, විචාරේ, ප්‍රීතිය, සුඛේ, ඒකාග්‍රතාවේ කියන දේවල් කරුණු ටික පහ ගානට සමව වැඩ කරලා ඊට පස්සේ ධානයේ තිබිලා ආපහු එහෙම හිත පස්සට එනවා. එහෙම නැත්තම් ආරම්මනේ වැහිල යනවා. එතකොට කියනවා හිත ධානයෙන් අහකට ආවා, එළියට ආවයි කියලා. දැන් ආයෙ වැඩ කරන්නේ මොනවද? කාමාවචරසි. ආයෙ කාමාවචරසි. එයාට යන්න ඕන නම් ආයෙ අර අතෙන් යන්න ඕන නම් අර ඉස්සෙල්ලා වගේම අරමුණු දිහා ලයිට් එකට බලාගෙන ඉන්න ඕනේ ලාවට මධ්‍යස්තව. එතකොට ආයෙත් එතෙන් යනවා. එතකොට ගිය ගමම්ම රූපාවචර සිත් පටන් ගන්නවා, ආපු ගමම කාමාවචර සිත් පටන් ගන්නවා. දැන් අරක ASCII විපස්සනා කටයුතු මොකක් කරන්න බෑ. අර ධානයේ ඇතුළත විදර්ශනා කිරීම මේවා මේවා ලටපට මොකක් කරන්න බෑ. ඒකේ තියෙන අරමුණක් තියෙනවා, සාන්තයි සුඛයි සුන්දරයි. ඒක දිහා අරමුණු කරගෙන හිත පවත්වන එක තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා ශාන්ත සැපයක්. එතකොට මේ දැන් ප්‍රශ්නයක් තියෙනවා, ඕක පාදක කරන්නේ කොහොමද කියලා මේ විපස්සනාවට. ඔය විපස්සනාවට ඔය සිද්ධිය කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. ඒක පාවිච්චි කරන්නේ ටික වේලාවක් ඒ විදිහට සිද්ධ වෙච්ච සිදුවීමේ ධ්‍යාන පුරුදු කරනවා කියලා කියනවා. මේ ඒ වසී කරනවා කියලා කියනවා. ඒ වසීයෙන් හා වසී කරගෙන ඊට පස්සේ ධ්‍යානයෙන් එළියට ආපු ගමම්ම අර වගේ මානසික ස්වභාවයක් ඇති වුණාන් පස්සේ ඒකෙන් එළියට ආපු ගමම්ම එයාට අරකේ තියෙන ගතිය, අරකේ තියෙන ශක්තිය එයාගේ හිතේ තියෙනවා. හැබැයි කාමාවචර ගොඩේ වැටෙනත් ඒක තියෙනවා. එහෙම ඇතුණයින් පස්සේ ධානය මෙනෙහි කරනවා. ධානය මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ ධානයේ ඇතුළට ගියයින් පස්සේ හිතේ වැඩ කරන විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය කියන දේවල් රූප නෙවෙයි. ඒවා රූප ධර්ම නෙවෙයි. ඒ වෙවිලා සියුම් වෙච්ච නාම ධර්ම. විතර්කයේ නාම ධර්ම. විචාරයේ, ප්‍රීතිය, සුඛයේ ඔක්කොම නාම ධර්ම. මේවා ප්‍රකට අංග ධානය ඇතුලේ. ධානයෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ ඒ ධානයේ ASCII තිබිච්ච අර ධර්ම ටික බලනවා මානසිකාරය. බලනකොට ඒ වගේ තිබිච්ච නিত্য නැති ගතිය ඊට පස්සේ ඒකේ තිබෙන අනිත්‍ය, දුක, අනාත්ම ආදි දේවල් වෙන් වෙනස් වෙලා යන ස්වභාවය, ඇති වෙන ස්වභාවය ඒවා පේනවා. ආන්න එතනදී තමයි ධානයක් හරහා ගිහිල්ලා විපස්සනාව පටන් ගන්න තැන. එහෙම තමයි ධානයකින් විදර්ශනා කරන්නේ. එතනදී පේනවා. පේනවා කියලා කියන්නේ සමාහිතෝ යථාභූතං පස්සති කියලා කියන්නේ එයාගේ හිත තදබල සමාධියක නිසා හරියට සියුම් වෙච්ච මේ සියුම් වෙච්ච නාම ධර්ම වල තිබෙන කැඩී යෑම බිඳී යෑම ස්ථාවරත්වයක් නැති ගතිය තේරුම් ගන්නට යාට හිත එකතෙන් වෙලා තිබෙනව හොඳට. ඒක නිසා තමයි ඒක පේන්නේ. ඒක නිසා තමයි කියන්නේ සමාධියකින් කරන භාවනාව සමාධියකින් කරන විපස්සනාව හයියේ වැඩි කියලා. ශක්ති සම්පන්න වැඩි කියලා. ධාතු ස්වභාව බලන්නත් පුළුවන්. අනිත් එක තමයි හරි ඉක්මනට වැටෙන්නේ. ඉක්මනට වැටෙන්නේ මේ ඒකේ පෙනෙන ගතිය සමාධි ගතිය වැඩි නිසා ඒ ධර්ම අල්ලලා අහු කරලා දෙන ගතියක් වැඩි. ඒක නිසා තමයි සමාධිය මුල් කරගෙන මේ මේකට යන්නේ කියලා කියන්නේ. ඔන්න එකක්. ඒ අරුණාට පස්සේ මේ ඔය මොකක්වත් නැතුව අපිට අහුවෙන ලොකු ලොකු කෑලි අල්ලගෙන අපි විදර්ශනා කරනවා. ඒ තමයි ආස්වාස ප්‍රස්වාස ඔය එකතෙන් කරන්නේ නැතුව අපි ආස්වාස මේක ඉස්සෙල්ලා ඇති වුණා ඔන්න දැන් නැති වුණා. ඔන්න හිතනවා. ඊට පස්සේ ප්‍රස්වාස අනිත්‍යයි කියලා අපි මේකේ මේ ඒ වචන අපි එල්ලනවා ඒකේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි අර අහලා තියෙන සුතමේ ඥානය හරහා පොතපත කියවලා සුතමේ ඥානය හරහා දැනගත්ත දැනුමෙන් අපි කරුණු කාරණා ගලප ගලා මේක අනිත්‍යයි. ඔන්න නැති වුණා අනිත්‍යයි. හැබැයි එහෙම විදර්ශනා කරනවා. අරක තරම් මේක හිතට කාවැදෙන්නේ. කාවැදෙන්නේ නැත්තේ මේක හැම වෙලෙම නිකන් මේ ඕනෑකම වැඩිකම හින්දා මේ කරනවා. ඕනෑකම වැඩිකම හින්දා කරන වැඩක්. ඒකේ වචන ඉල්ලන එක තමයි සමහර වෙලාවට අනිත්‍ය කියලා වචනයක් කියන එක ඒක තරම් තේරෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ. අනේ කොච්චර වුණත් තේරුනේ නැතු වුණත් අනිත්‍ය කියන එක හොඳයි. විදර්ශනා කැලලක්නේ. දුකයි කියන එක මෙනෙහි කරනවා. ඒකත් ඒ වගේ. අනාත්මයි කියලා. අනාත්මයි කියන එක ලේසින් තේරෙන්නේ නැහැ. නමුත් අපි මෙනෙහි කරන්න කැමති. ඒක නිසා මේක හරි ගැටි ගැටි සමහර ලාට ටිකක් තේරෙනවා. සමහරට මොකක්වත් තේරෙන්නේ නැහැ. නමුත් නොකර ඉන්නෙත් නැහැ. ආන්න එහෙම එකක් තියෙනවා. මම මේ වේලාවේ කියන්න ඕනකම තිබුණේ අරමුණ මාරු වෙන තැන. උපචාර අවස්ථාවේදී අර්පණ අවස්ථාවේදී අරමුණ හරහා අපේ සිතුවිලි රේන්ජ් එක මාරු වෙන තැන අරමුණෙන් තමයි මාරු වෙන්නේ.
විදර්ශනා වඩනකොට විශේෂ ක්‍රමයෙන් සමතේට ඇරිලා ධ්‍යානගත වෙන්න
පුළුවන්. ආයි කියන්නේ බලන්න.
විදර්ශනා වඩන කෙනෙක් ක්‍රමයෙන් විදර්ශනා වඩනකොට සමතේට ඇරිලා ඊට පස්සේ ධ්‍යානගත වෙන්න පුළුවන්ද සිත
විදර්ශනා නැහැ. ඒ විදර්ශනාව කරන්නා වූ කෙනා විදර්ශනාව නවත්තන්න ඕනේ. විදර්ශනාව නවත්තලා ඊට පස්සේ එයා සමතේ හරහා ඒකාග්‍රතාව කරලා එයා විපස්සනාව අනිවාර්යයෙන්ම එයා විදර්ශනා කරන එක නවත්තන්න. හේතුව විදර්ශනා කරනකොට විදර්ශනා සමාධිය හැදෙනවා. විදර්ශනා ඒකාග්‍රතාවෙත් තියෙනවා. මේ සමාධි හැදෙන්නේ අර සමත සමාධි හැදෙන්නේ නැත්තේ එයාගේ හිතෙන් අර මේ අරමුණ තියෙනවනේ සමත භාවනා කරනකොට අරමුණ එයාගේ හිත විදර්ශනා කරලා පුරුදුින්ද එයා ඒක අනිත්‍යයි කියලා හිතනවා. අනිත්‍යයි කියලා හිතමු ගම ඒක කඩ ඇහැලෙනවා. ඉතින් මේ හිත රැඳෙන්නේ නැහැනේ. ඒක හිත රැඳෙන්න අරමුණ තියෙන්න ඕනේ. දැන් අපි ආනාපාන සතිය භාවනාවේදී ආනාපාන සතියේ අනිත්‍යයි ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි ওই ටික ඔක්කොම ඔකාසේ තියෙනවා. හැබැයි අපි සමත භාවනාවේදී ওই එකක්වත් මෙනෙහි කරන්න යන්නේ නැහැ. මෙනෙහි කරන්න යන්නේ නැත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ඕක මෙනෙහි කරන්න ගිහිල්ලා ඒක පැත්තට ගිය ගමන්ම අර සමාධි නිමිත්ත එන්නේ නැහැ. අපි මෙනෙහි කරනවා ඒකාග්‍රතාවයක් හැදෙන්න සමාධි නිමිත්තක් හොඳට හයියට තියෙන්න ඕනේ. ඉස්සර වෙලා කරන්නේ ඒක මෙනෙහි කරන්නේ නැතුව සමාධියෙන් හිත හයිගස් හයි කරගෙන සියුම් දේවල් බලන්න හිත ගොඩ නගා ගන්න. ඔය සමතෙන් යන තාල. හැබැයි විපස්සනාවට යනකොට මෙහෙම එකක් තියෙනවා. ඒක ප්‍රයෝජනවත්. ඒකත් කියන්න එපායි. ගිහි ජීවිතයක් ගත කරනකොට සමාධිය හදාගෙන සමහරුන්ට අමාරුයි කියලා කියනවා. ඒකේ ඇත්තකුත් තියෙනවා. නිවන් දැකීමට හරි බලවත් ඕනෑකමක් ආසාවකුත් තියෙනවා. සෝවාන්ට සකදාගාමි අනාගාමි අරිහත් වෙන්න අධහැන්දෑවට වෙනවා නම් වෙන තැනක භාවනාවක් කරලා මේ අය ඔක්කොම දුවනවා මන් තනි වෙනවා. මේ ඒ තරමටම අපේ හිතට ඕනෑකමක් තියෙනවා මේ මේකට. ඒක ඇත්ත. ඇයි? නේද? ඒක තමයි ඇත්ත. අපිට මේක නිසා මේ ගිහි ජීවිතේ කර්කසයි කටුකයි දුක් කන්දරාව වැඩි. කොහොම හරි මොකක් හරි දෙයක් කරලා අපි නිවනටපත් වෙනවා නම් මගේ හිත කොච්චර වටනවාද කියන එක හැබෑවක්. අපි ඔක්කොම ඒක පිළිගත යුතුයි. ධානයක් උපදවාගෙන ඒ ධානයේ හිත රැඳිලා ඊට පස්සේ එහෙම යන්න ගියාන් පස්සේ මේක මහා කල්ලල්ලන වැඩක් කියලා කොච්චර හරි ගියත් ඒක අපේ හිතට පිටිපස්සෙන් සීල් වෙනවා. නේද? එතකොට තියෙන්නේ මේක මේ මොකක් හරි ලේසි ක්‍රමයක් තියෙනවා නම් කොච්චර වටිනවද කියලා හිතනවා. ගොඩක් අයට වැඩ කරන භාවනාවක් තමයි ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය විදර්ශනාවට හොඳයි. මේ ධාතු මනසිකාරයට බුදුරජාණන් වහන්සේ එහෙම මේ මුලින් මේ මොකුත් එහෙම කියලක් නැහැ. ඒක ධාතු ස්වභාවයෙන් දකින්න පුළුවන්. ආස්වාද ප්‍රසවාස කරනකොට ඒකේ තිබෙන්නා වූ ප්‍රකට ලක්ෂණ තියෙනවා. ආස්වාද ප්‍රසවාස. ධානයේ පැත්තට හැරෙන්නේ නැතුව ඉස්සර වෙලා ඒව බලන්න යනවා. ඒ තමයි ආස්වාසයේ තිබෙන සිසිල් ගතිය. ආස්වාසයේ තිබෙන උණුසුම් ගතිය. ආස්වාසයේ තිබෙන චලන නිකන් ඇදී යන ගතිය. ප්‍රස්වාසයේ තිබෙන ඇදී යන ගතිය. හමාගෙන යන ගතිය. ඒවා ලක්ෂණ ටික එක්කාසු කරගන්න. ඔකේ තියෙනවා මේ ඇත්තවස්සෙම වායුවේ තිබෙන ලක්ෂණ ටිකක් පඨවි ධාතුවේ තිබෙන ලක්ෂණ. සමහරට පඨවි ධාතුව දැනෙනවා නිකන් ටිකක් රළුවට නිකන් හප්පගෙන යන්නා වගේ. නිකන් තද වෙන ගතිය. ඒව තේරෙනවා. ආන්න ඒව ඉස්සර වෙලා කරන්න ඕනනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක කරන්න ඉස්සර වෙලාම අපි කරන්න ඕනනේ මොකද්ද? ඒව ටික තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ මෙතනින්. අර්ථයෙන් ඉස්සර වෙලාම තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දැකින් ඉස්සර නුවණ මොකද්ද තියෙන්නේ? නුවණ අපිට තියෙන ඥානයක් තියෙනවනේ මේ තියෙනවා. උද්‍යප්පඥානෙ ඉස්සර. ඒ පස්සේනේ. දැන් උද්‍යප්පය කියන්නේ මොකද්ද? උදය වය. උදය කියන්නේ ඇති වෙනවා. වය කියන්නේ නැති වෙනවා. ඉතින් උදය වයට ඉස්සර වෙලා. උදය වය එකක් ඔන්න නාම ඔන්න එකක්. ඉස්සරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ උදය වයට ඉස්සරලා තියෙන්න ඕනේ නාම රූප පරිච්ඡේද වෙන් කරගන්නක පරිච්ඡේද කියනවා කියන මොකද්ද? වෙන් කරනවා. නාමයයි රූපයයි දෙක වෙන් කරගන්න එපායි. ඒක ඊට ඉස්සලා එකක් තියෙනවා. සම්මර්සණය කරන්න ඕනේ. අපි හොඳට බලන්න ඕනේ. අපි හොඳට බලන්න ඕනේ කෑල එකතු කරගන්න ඕනේ. ඔන්න මට දැනෙනවා තද ගතියක්, කරකස ගතියක්, ගොරෝසු ගතියක්. ඊට පස්සේ රළු ගතියක්, මුදු ගතියක්, සියුම් ගතියක්, වායු ගතියක්. මේවා ටික හොඳට බලබලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කටයුතු කරන්න යන්න ඕනේ නැහැ. ඒක ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න ඉපායි. ඔය ටික බලබලා ඉන්නකොට මේ තමන්ගේ හිතේම දැනෙනවා මේ ආස්වාස ප්‍රස්වාසය තුළ ඔය ආස්වාස ප්‍රස්වාසයේ හැටියට තියෙන මෙන්න මේ වගේ කෑලි බෑලි ටික එක්කාසුවක් කියන්නේ. නේද? ඒක තේරෙන්න ඕනේ. ඊට පස්සේ ඒක වැටහෙනකොට ඒ හරහා ධානා මට්ටමකට නොඋනත් එක්තරා සමාධියක් හැදෙනවා. කෙලස් නැහැ නේ. නීවරණ නැහැ. හැබැයි සිත් වැඩ කරන්නේ රූපාවචර නෙවෙයි මොනවද? කාමාවචර. එතකොට එහෙම බලාගෙන යනකොට දැන් මේ පඨවි ධාතුවට පඨවි ධාතුව දැකීමේ ගතිය නැත. තේජෝ ධාතුවට වායෝ ධාතුවටත් ඒව දැකීමේ ගතිය නැහැ. ඒ වගේ ශූන්‍යයි. ඒ දැනීමෙන් ශූන්‍යයි. ඒ ගති දකින බලන ස්වභාවයක් තිබෙනවා ඒ කිට්ටුව. ඒ කිට්ටුව තිබුණා වූ ඒ ගතියෙන් තමයි ඒ දැනගන්නා ගතියෙන් තමයි මේ ටික දැනගන්නේ. මොකද්ද? පඨවි ධාතුව තියෙනවා ඕලාරික ගතියක් තියෙනවා ඒක දැනගන්න. රළු ගතියක් තිබෙනවා ඒක දැනගන්න. මෘදු ගතියක් තිබෙනවා ඒක දැනගන්න. වායු ගතියක් තිබෙනවා ඒක දැනගන්න. චලන ගතියක් තිබෙනවා ඒක දැනගන්නවා කියලා ඊට පස්සේ තමයි මෙන්න එක ධර්මයක් ඒක දකින ධර්මයේ මේකයි කියලා නාමයයි රූපයයි දෙක ඒ ඒ තැනම මේ වෙනම දැනගන්නේ හඳුනාගන්නේ. ඒක එඬුවයි. ඉස්සර වෙලා නාම රූප දෙක ඔය විදිහට අපිට මේ එකපාරම ගිහිලා නාම රූප මේ මිටි බඳින්නට නැහැ. එහෙම ඇවිල්ලා නැහැ. කෑල්ල තමයි උක ඉන්නේ. හිටපු ගම අපිට පිළිවෙලකුත් නැහැ. සමහර විට පටවියාපෝ තේජෝ වායෝ කියලා දේශනාවේ තිබෙන වචන වාක්මාලාව ওই විදිහට කිව්වට ඒක ප්‍රායෝගික අවස්ථාවේදී උහුම වෙන්නේ නැහැ. වායුව මුල් වෙන්න පුළුවන්. තේජෝ මුල් වෙන්න පුළුවන්. සිසිල මුල් වෙන්න පුළුවන්. පටවි ගතිය මුල් වෙන්න පුළුවන්. ඒකේ ඕඩරයක් නැහැ. ඒ ඒ වෙලාවට එනදී අපි දකින්න. දකින්නේ මොකද්ද? දකින ගතියයි එහෙම නැත්නම් දැනගන්නා ගතියයි ඒකට ගොදුරු වෙන්නා වූ රූප ගතියයි දෙකක් කියලා ඒ ඒ තැනම පේනින්ට දැකින්ට පටන් ගන්නවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ ඒකේ වෙනස් විය. එතකොට තමයි උදය වය කියන එක සමුදය වය කියන එක අපිට පේන්නේ දැනෙන. ඔය ඇවිල්ලා ආනාපාන සතියෙන් මේ ඔය ගිහි ජීවිතයක් ගත කරනකොට ඉතින් සරලව මෙනෙහි කරගෙන යන විදියක්. හැබැයි ඔය අසර ගිහිල්ලා කෙලස් එහෙම අඩු වුණාට පස්සේ ඔය පරණ පුරුද්දක් හින්දා සමතේ පොඩ්ඩක් හැදිලා ඊට පස්සේ ධානාත් හැදින්න පුළුවන්. එහෙමත් අවස්ථා නැතුව නෙවෙයි.
අපි සෝනස්සෙන් නම් බලවකින් කල්පනා කළා.
ආ හොඳයි.
ටේප් වලට නතර
කරේ. මම හිතා දෙකීරතේ තියෙන්නේ.
මේ දෙකක් දෙන්න කිව්ව මන්දා.
මේ දෙකක් කියන්නේ.
ඔව්. එතන විලා මන්දන්න ඕන මතක නැකී තියෙන්නේ තේ දාලා කියලා අපි වෙනස් කරගත්ත පුළුවන් කමක් නැහැ. මන්ද තේ තියෙන තුන කාල්.
අපි මේ මෙහෙම කරමුද? හොඳයි. තේ තොන්න පුළුවන්. සක්මන කරමුද?
ඔව්.
සක්මා කරමු එහෙනම් තේ බීලා.
ඔව් තේ බීලා විනාඩි 20 තේ බොන්න වැඩි වෙලා ගන්න නැතුව නේද විනාඩි 15ක් 20කින්.
ඒක හොඳයි. සක්මන හැබැයි කියලා දෙන්න ඕනේ.
කවුරුරි මොනවාරි කතා ගන්න අපි කියන්න හදනවද මෙතන?
සේවතරන් සර්ණයි දනත් මහත්මයා සාකච්ඡාව අවසන්ද?
නෑ ඔබතුමිට යමක් අහගන්න තියෙනවද?
සම්මාන්තේ ගර්ව සම්මාන්ත තේරන් සර්ණයි හැමදාටම ඔබවන්සේ අර දෙවිදේක භාවනාවක් ගැන කතා කරනකොට අර ලොකු ලොකු ගල් අහුලගෙන යනවා කියන කතාව එවම ඉතාම සන්තෝෂයක් ඇති වුණා හිතට. එක්තරා භාවනාවකට වාඩි වුණු අවස්ථාවේ සිදු වුණ දෙයක් ඒ සිද්ධියට සම්බන්ධ කරන්න පුළුවන්ද කියන එක දැනගන්නයි කතා කරේ සංඝාත. ඒ අවස්ථාවේ පරයන්කින් වාඩි වුණේ පංචමීවරණ ගැන අද පස්සේ තිතාගෙන යනකොට මතක් වුණා මෙතෙක් භාවනාවේ නිින්ද යනතුරු මොකද වුනේ කියලා කල්පනාවට ගත්තා. එතකොට මතක් වුණා මේ මේ දේවල් උදේ අයන් එක ගලවලා ආවද දැන්නේ. අද දැන් රැට මේ විදිහට නොකා ඉන්න නම් ගවල්ට හොඳට කෑවොත් ඉන්න පුළුවන්. ඔය වගේ ලුක් අදහස් ගොඩාක් හිතට එනවා. ඒවත් මතක් වුණා. එහෙම මතක් වෙලා ඒව ගැන මෙනෙහි කරගෙන යනකොට සාමිනාංස ආපස්සට අර පංච නීවර මුලින් භාවනාවට ගන්නකොට වචනවල කියකිය තමයි හිතියේ. මට කාමච්ඡන්දේ නෙමෙයි මේ වෙලාවේ, ව්‍යාපාදේ නෙමෙයි මගේ හිතේ, කීකී හිත හිත තමයි ඉඳලා නින්ද ගියේ. නමුත් අර එක්තරා අවස්ථාවක සතිමත් වන ගමන් අර කරුණු ටික හිතට එනකොට ඒ උපමාර වචනවලට දාන්න පුළුවන් කමක් ඇති වුණා වගේ දැනෙන සාරාංශ. ඒ සිද්ධියේ මේ කෑම ගැන හිතුවේ, ගෙදර ගැන හිතුවේ, අයන් එක ගැලෙන්නේ නැහැ කියලා හිතුවේ, මේක නේද කාමච්ඡන්දේ කියන්නේ කියලා අර හිතට ආපු අදහසේ මානසිකාර ඔක්කොම අරවට ගොනු කරන්න පුළුවන් කමක් දැනෙනවා. ඒ තත්ත්වය ඇත්තටම පටන් ගත්තේ අර තීන විද්දේ සතියෙන් එකපාරටම දැකපු වෙලාවේ සවනාන්ත. ඉතින් ඔබ වහන්සේ කියපු ලොකු ලොකු ගල් අහුලනවා මුලදි කියපු කතාවට ඒක උදාහරණයක්ද කියන එක
දැනගන්නේ කතා කරේ සංගන්ත තෙරුවන් සර්ණයි. හොඳයි, මේ මහත්මියගේ ඒ ක්‍රමය හොඳයි. ඒ විදිහට තමයි ඇත්ත වශයෙන්ම ඕක සිද්ධ වෙන්නේ. අපිට අපි සිහිය නුවණ පවත්වාගෙන යනකොට කිසිම ඕඩරයක් නැතුව ඒ ළඟ තිබිච්ච හරි සිද්ධ වෙච්ච සිදුවීමක් කරා හරි අපිට ධර්ම වැටහීමක් අවදිවීමක් ඇති වෙනවා. ඔය කියපු විදිහට මානසිකාර්යය කරගෙන යනකොට ඕක ඇති වෙනවා. ඒක නිසා හොඳයි, අපි ආශිර්වාද කරනවා හොඳින් තව සිහිය පවත්වාගෙන ওই විදිහට මේ භාවනා මානසිකාර්යයේ දිගට පවත්වාගෙන යන්න කියලා. මේ කාමච්ඡන්දේ කියලා කිව්වන් පස්සේ තව එකක් ලිංගක් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. කාම කියලා කියන්නේ කාම ධර්ම රූපයක්, ඒ වගේම ශබ්දයක්, ක්‍රියාවක්, ගන්ධයක්, ඊළඟට සිද්ධියක්, කාම ධර්මවල ස්පර්ශයක්, කුමක් හෝ වේවා දෙයක් වෙන්න පුළුවන්. ඒ අතර අමතක කරන්න හොඳ නෑ අර වචනය ඡන්ද කියන වචනය. ඒකට කියන්නේ කැමැත්ත, ඇදී යෑම, ඒක රස විඳීම. ආන්න ඒ ගතිය තමයි කාම ඡන්ද කියලා කියන්නේ. සමහර වෙලාවට අපිට ලෝභ සිතක්, කාම ඡන්ද සිතක් නැතිව වුණත් බිත්තියක් දිහා බලන්න පුළුවන්, වහලයක් දිහා බලන්න පුළුවන්. නමුත් ඒක ආරම්මණයක් වුණාට එකම කාම ඡන්දයක් හැට සලකන්නේ නැහැ. කාම ඡන්ද කියලා කියන්නේ හිත ඇලී යන ගතියටයි. අර ධම්මානුපස්සනාවේ තව එකක් තියෙනවා. ඒකත් මේ අර කාමච්ඡා මේ කියන්නේ නීවරණ ධර්ම මෙනෙහි කරන්න කියන හින්දා කියලා කියන්නේ. ඒකේ තියෙන්නේ මෙහෙමයි. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ථීමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා. මගේ තුල මේ වෙලාවේ කාම ධර්මයන්ට ඇලිච්ච, ඒව පතන, ඒවට ආශා කරපු ගතියක් දැන් හිතවිල්ලක් තියෙනවා කියලා දැනගන්නවා. ඒක නැති වුණා නම් ඒක නැතිවෙච්ච බව දැනගන්නවා. ඇතිවෙනවා නම් තියෙන බව දැනගන්නවා. නැති වුණාට පස්සේ නැති වුණේ ඇයි ඒක දැනගන්නවා. ආන් ඒ විදිහට තමයි ওই වැඩේ සූත්‍ර දේශනාවේ දකින්න බලන්න තියෙන්නේ. හැබැයි අපි සන්තෝෂ වෙනවා, උත්සාහයක් දරලා තියෙනවා, සිහියෙන් ඉඳලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලය ඒ වෙලාවට ඒ තරමට තිබිච්ච බව අපි ආශිර්වාද කරන හොඳින් භාවනා කරගෙන යන්න ලැබේවා කියලා. තෙරුවන් සරණයි.
මොකද එන තෙරුවන් සරණයි.
අපි එහෙනම් මේ භාවනාව කියලා දෙනවා.
එහෙනම් අපි මේ ඕගොල්ලන්ට ඊගාවට නැවත ප්‍රශ්න අහන්න පුළුවන් ඊගාව සෙෂන් එකෙදි දැන් එහෙනම් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳව කියලා දෙන්න යන්නේ ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා.